අපි ඒතකොට දැනට කතා කරගෙන ගියේ මොකද්ද කියලා ඉක්මනට මතක් කරගත්තොත් මේ වෙනකන් දැන් කතා කරගෙන යන්නේ මොන කාණ්ඩයේද? කොටපලාය. ඒකේතකොට දැනට අපි ආඛ්‍යාත කාණ්ඩයේ විභක්ති කීයක් තියෙනවද? ආඛ්‍යාත විභක්ති ආඛ්‍යාත විභක්ති 8ක් තියෙනවා. කියාගෙන යමු බලන්න. දීරානන්දය ආඛ්‍යාත විභක්ති කියාගෙන යමු බලන්න. ඒ ආඛ්‍යාත විභක්ති නේද? පිළිවෙලට බැලුවේ නෑ නේද? කියමු බලන්න. අමාරුයි වගේ. පරිචිතත්ම කියමු බලන්න. එතකොට අපි ඒ ගැන ඉක්මනට විනාඩි කීපයකින් මේ ටික අපහු මුල ඉඳන් මතක් කරගෙන ගිහිල්ලා ඉස්සරහ කොටසට යමු නැත්තම් ටිකක් අපහැදිලි වෙයිනේ. ඒ නිසා වරණගිරිපොත් ළඟ තියෙන්නේ කවුරු ළඟද දැන්? වරණගිරිපොත් නැති කවුද? නැති කවුරු හරි ඉන්නවද? මේ පැත්තට ඉන්න පුළුවන් ඕනනම් තේන අඩු නම් කියන එක ඇහෙනවද? හරි. එමනම් ඉක්මනට ආඛ්‍යාත ගැන විස්තරේ තියෙන තැන පෙරලා ගමු බලන්න නේ. කී වෙනි පිටුවද? ආඛ්‍යාත පටන් ගන්න. ඕකේ නම් වෙනවා. වර්ණගිනි පොත කතියේ දෙයක පෙන්වලා ඇති 131 එකේ අර වර්තමාන පච්චුප්පන්නේ කියන තැනට ගත්තම 31 වෙන්නේ. වර්තමාන විභක්තියේ ප්‍රත්‍ය ටික පෙන්වලා තියෙන්නේ. මේක වෙනස්. මේකද? මේකේ නම් 33. නෑ ඔක වෙනස්. ඉතින් දැන් ඉතින් හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ ඒකේ පෙන්නලා ඇති වාක්‍ය ටික සෝ ඕදනම් පචති. ඊට සමානම අත්තනෝ පදයක් පෙන්නලා තියෙනවා. සෝ ඕදනම් පචති කත්‍රූකාරකේ පැහැදිලිය තියෙනවා. හොයා ගන්න බැරි වුණා නම් දෙන්නකන් තියෙනවා නේද? හා. ඒ දෙකේ තේරුම කියමු බලන්න. සෝ ඕදනම් පචති කෝ කට්ටිය තාම අවධානේ නැහැ වගේ. තේ ඕදනම් පචන්ති, එහෙම නැත්නම් පචන්තේ. ත්වං ඕදනම් පචති, එහෙම නැත්නම් පචති. දෙකේම අර්ථය සතෝ බත් ඉසහි තුම්හේ බත්තම් පචත, එහෙම නැත්නම් පචෞකේ. අහං ඕදනං පචාමි, එහෙම නැත්නම් පචේ. මයං ඕදනං පචාම, එහෙම නැත්නම් පචාම්හේ. හරි. ඒතර දැන් ඔය කිව්වේ කර්තෘකාරක ක්‍රියාපදනේ. ඒකේන කර්මකාරක ටික අපි අර පද හැදුවා මේ ටික ඔක්කොම. දැන් ඒක වාක්‍යවල යෙදෙන හැටි. ඊළඟට තියෙන්නේ කර්මකාරකේ. කර්මකාරකේ ඒතර මුලින්ම පෙන්නන්නේ අත්තනෝ පද. පරත්තු පද නෙවෙයි. අර තේ අන්තේ තේ ඌකේ ඒ පද වලින් පෙන්ලා තියෙනවා. පේනවා ඇති තේන කයා මයාවා සෝ ඕදනෝ පචීයති. එහෙම නැත්නම් පච්චරි පච්චති. ඒ වගේ පද කීපයක් පෙන්නනවා. පචීයති එහෙම නැත්නම් පච්චති. තේරුම තේන කයා මයාවා බොහු විසින් හෝ නුඹ විසින් හෝ මා විසින් හෝ සෝ ඕදනෝ පච්චති නැත්නම් පච්ච ඔ ඒ බත්තෙම පිසනු ලැබේ. තොටේකි බහුවචනේ තේ තේ පචීයන්තේ තේන කයාමයාවා තේ පචීයන්තේ ඔවුහු පිසිනු ලැබෙත්. පැහැදිලිනේ? ඔවුහු පිසිනු ලැබෙත්. තේ ඕදනා කියලා ගන්නත් පුළුවන් ඕදන පදේ නැතුවත් තේ පචීයන්තේ ඔවුහු පිසිනු ලැබෙත්. ඔවුහු පිසීමට ලක්වෙත් කියන එකන තේරුම. ඔව් පචීයන්තේ වෙන්නත් පුළුවන් පච්ඡන්තේ වෙන්නත් පුළුවන් දෙකම හරි. ඔව් ඒක බෞ ඒක වචන පච්චරි කියන්නේ ඔව් රේ ප්‍රත්‍ය බහුවචන තමයි. රේ ප්‍රත්‍ය උන්ති ප්‍රත්‍ය උන්ති ප්‍රත්‍ය වලට එන්නේ. හරි. ඒකත් සමන් නැහැ ඒකත් තිබ්බට. පචීය රේ කිවත් ඒකත් හරි. ඊට අමතරව පචී යන්තේ පච්ඡන්තේ කියන දෙක තමයි අපි දැන් කතා කරපු ප්‍රධාන ප්‍රත්‍ය දෙක. හරි නේද? ඔබ ඊළඟ එක ත්වං තේන තයාමයාවා ත්වං පචීයසේ එහෙම නැත්නම් පච්චසේ. තේරුම ඒ මුල් ටික ඕන්නේ, ඒක වෙනස් වෙන්නේ නැහැ නේ ටිකටම. නුඹ කිසිනු ලැබෙහි. එදිනේ නුඹ කිසිනු ලැබෙහි. නුඹ පිසීමට ලක්වන්නේ කි කියන එකයි තේරුම. තොම්හි පච්චෞහේ එහෙම නැත්නම් පචීයෞහේ. තේරුම තෙපි පිපිනු ලැබෙකු. අහං පචීයේ එහෙම නැත්නම් පච්චේ. මම පිපිනු ලැබෙමි. මයං පචීයාම්හේ පච්ඡාම්හේ. අපි පිපිනු ලැබෙමු. පැහැදිලිද? තොර කර්මකාරකේ. එතකොට ඔය දැන් අපි කතා කළේ අත්තනෝපදනි. ඒ විදිහටම පරස්සු පද ඇවිල්ලත් පද හැදෙනවා. තේන තයාමයාවා සෝ ඕදනෝ පචීයති පච්චති පචීයන්ති පච්ඡන්ති. ඔය විදිහට පද හැදෙනවා. ඒ ටිකක් පෙන්නලා තියෙනවා. දැන් ඒ ටික අපි පද හදලා දැන් කතා කරලා ඉවරයි. ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ගියේ. එතකොට ඔය ක්‍රමයටම පංචමී ආඛ්‍යාතයේ පද ටික හැදෙන හැටි ඊළඟට පෙන්නලා තියෙනවා. පේනවා. ආනත්ත්‍යා සිත්තේ නුත්ත කාලේ පංචමී තෝ අන්තු හිත වීම කියලා ඒ ටික පෙන්නලා ඊට පස්සේ සෝ ඕදනම් පචතු තේ ඕදනම් පචන්තු ඔහු බත පිසාවා ඔහු බත් බත පිසත්වා. ඔය විදිහට ආඛ්‍යාත පද පෙන්නලා තියෙනවා. ඊට සමානවම අත්තනෝ පදත් පෙන්නලා තියෙනවා. ඊට යටි කොහොමද පචතං පචන්තං ඒ විදිහට එතකොට දැන් ඔය පිටුවේ පාලියෙන් විතරයි තියෙන්නේ ඕකේ සන්නයක් තියෙනවා ඊට එහායි අගම පදෙන් පදේ තේරුම පෙන්නලා තියෙනවා ඒකෙන් හැමිට පස්සේ බලා ගන්න පුළුවන් කීයද පිටුවේ මොන ජීවයස්මයි සන්නේ ඕකේ තියෙන්නේ එකතිය හැට හතර එකතිය හැට හත ඔත එකතිය හැට හතේ ඉනන් ඒටිකේ තේරුමත් කියලා තියෙනවා එතකොට ඒටිකත් බලලා තියාගන්න එතකොට පැහැදිලි වෙයි ඔයි එතකොට ඒ ක්‍රමයක ඒ පංචමියේ කතරෝකාරක කර්මකාරකත් යෙදෙන හැටි බලා ගන්න ඕන පැහැදිලි වෙන්නේ ඊට පස්සේ අනුමති පරිකප්පත්තේ සත්තමී කියලා ඒකෙත් ඒ වගේම සෝ ඕදනම් පචේ පචේය ඒ වගේම අත්කනෝ පදවල පචේත එතකොට ඔන්න විදිහේ පද ටික එකින් එක පෙන්නවා ඒ වගේ අර්ථ අපි කලින් දවසේ කතා කරලා දැන් අපි වෙන පදයක් දීලා කට්ටියට වර්ණගලා අහනවා තව ටිකකින් මේක ඉවර වුණාම අද ඉතිරි කොටසත් කතා කරලා ඉවර කරනවා හරි එකේ මොනවා හෝ ගැටලු තියෙන ඉක්මනට හම බලන්න කියාගෙන ගිහිල්ලා ඉක්මනට පාලියෙන් කියන් යමු බලන්න මේ ටික ඉක්මනට කවුද නිවන ජීවයත් සත්තමී උදාහරණ ටික සෝ ඕදනම් පචේ පචේය අත්නෝපද පචේරද හොඳට බලන්න ප්‍රත්‍ය මොකද්ද ඒක ඒ රං ඒක මුද්‍රණ දෝෂයක් වෙන්නේ ඒව හදාගන්න ප්‍රේටිකේ තේරුම කියන විදිහ අපි දැනගත්තානේ සත්ත්වනි ආඛ්‍යාතේ තේරුම කොහොමද කියන්නේ තික්ඛින්ද්‍රයයස්ම සත්ත්වනි තේරුම කියන්නේ සෝ ඕදනං පචෙය්‍ය අනුමති පරිකප්පත් හේතු සත්ත්වනි අනුමති අර්ථ පරිකල්ප අර්ථයන්හි සත්ත්වනි එතකොට හෙතෙම බත පිසන්නේ නම් එතකොට අපි කියනවා සිංහලේදී නම් ඒ වගේ වට අපි කියන්නේ අම්මා ඒක කියන්නේ අසම්භාව්‍ය අර්ථය කියලා තමයි කාලාර්ථයේ අසම්භාව්‍ය අර්ථය කියලා මතකයි වැසි වැස්සොත් ගඟ ගලයි එහෙම තිබුණා නේද වැසි වැස්සොත් ගඟ ගලයි එතකොට සචේ දේවෝ වස්සෙය සචේ දේවෝ වස්සෙය වැස්සට කියනවා දේවෝ කියලා ඉඳින් වැසි වසින්නේ නම් ගංගා සන්දෙය ගංගා සන්දෙය ඉඳින් වැසි වසින්නේ නම් ගඟ ගලන්නේ එතකොට ඔහු ආවොත් මාත් එන්නේ පචේසෝ ආගච්ඡෙය අහම්පි ආගච්ඡෙය ඔහු ආවොත් මමත් එන්නේ නැදිරින් එතකොට කාලාර්ථයේ අසම්භාව්‍යයි. එතකොට ඔහු ධර්මය ඉගෙන ගන්නේ නම් මොකද කියන්නේ? අපි මෙහෙම ගමු. හිතේම සමතය වඩන්නේ නම් අවිඥා උපදවන්නේ. කොහොමද සිද්ධින් කියන්නේ? සචේසෝ සමතං භාවී අවිඥායෝ උපාදී. නැදී නේද? සචේ කියන නිපාතයෙන් කියන්නේ ඉඳින්. සචේ ඉඳින්. සෝ හිතේමේ සමතං භාවී සමතය වඩන්නේ නම් අවිඥායෝ උපාදී අවිඥා උපදවන්නේ. එහෙදි මේ විදිහට මේ සප්තමී ආඛ්‍යාතයේ යෙදෙන තැන් බොහොම වැදගත්. සාමාන්‍යයෙන් අපි අට කතා පෙළ කියවගෙන යද්දී බොහොම මේ පද යෙදෙනවා. ඒ නිසා ඒ දැන් මතක තියාගන්න ඕනේ ඒවට අර්ථ කියන විදිය. ඒක හැම තැනම මේ අර්ථයම නෙවෙයි. ඔය කාර්ථයක් විතරයි. පරිකල්පාර්ථ. තවත් අර්ථවල යෙදෙනවා. අපි ඒවා කලින් දවසේ කතා කළා. අපි ඉස්සරහට ආවම අහනවා. පොතේදී දැන් ආවම. ඊට පස්සේ කරොක්තාව යෙදෙන තැන. කරොක්තාව මොන වගේ තැන්වලදීද යෙදෙන්නේ? අපච්චක්ඛේ පරොක්ඛාතීති. ප්‍රත්‍යක්ෂ නොව දෙයක් ගැන කියදී ලූ කියලා අපි සිංහලෙන් කියන තැන්වලදී වගේ ඔන්න පරොක්ඛාව යෙදෙනවා නේද? අපි භාෂාවකරණයේ දෙවෙනි පොතේදී කතා කළා. ඒකට උදාහරණත් එක්ක මතක ගාථාවක් කියමු බලන්න. අපි ඒ ගාථාවක් විස්තර කරලා ඉදා තිබුණා. මතකද? ගාථාවක් තියෙනවා හත් වනගල්ල විහාරවන්තේ අත්නගල් විහාරවන්තේ. මොකද්ද තේජානන්දස්? ඒ දැන් බලා ගන්න ඒ විස්තර අපි ඒව දැන් කලින් කතා කරලා තියෙන්නේ. ඒ නිසා ආපහු වෙලි විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ. පිටු අංකයේ එකසිය විස්ස පිටුව භාෂාවතරණයේ දෙවෙනි පොතේ නම් 120 පිටුව. ඒ ගාථාව හිමීට පරිවර්තනය කරගන්න. කියමු බලන්න ඒක විතරක් කවුරු හරි එක්කෙනෙක් දැන් කලින් කරලා තියෙන නිසා කාටද දෙන්නේ? ඕම අවධානයෙන් පොත බලනවා. හරි චිත්තාස්ම කියමු බලන්න. ඔය ඉතරලා පාලියෙන් කියන එක ඉවත් තියෙන එක කියන්නේ. ඕකේ තියෙන පරොක්කා පදේ මොකක්ද? ඕකේ තියෙන පරොක්කා පදේ මොකක්ද? පරොක්කා ක්‍රියාපදේ. කොයි වගේ යටි ඉරක්වත් ගහගෙන නැතුව ඇති. කෝ නැද්ද එහෙම තරුක්කා පදයක් නැද්ද හරි වැඩි වෙන්නේ ඡන්ද තුමනාස් නැ තේජානන්ද ඒක නාම පදය නිකේ පදය කිය බරවාහී කිය ඒක කිදක නාමයක්ද ක්‍රියා පදයක් කිය හරි වැඩි දැන් නාම පද ක්‍රියා පද ඒවත් ඇතුළිලා ආපහු අර මුලටම දාන්න වෙනවා කට්ටියව මේක කිතක නාමයක්ද දැන් අහන්නේ මේ ක්‍රියාපදයක් ගැන නිහන්නේ ඔක්කොම එක ගාන කියන් ගියත් කියලා කියන්න පුළුවන් නේද නැත් එහෙම එකක් විමල ජීවයත් ඒකත් කිතකයක් ගච්ඡම් පදේ වගේ ඉච්ඡම් කොට බලන්න මේක කිව්ව තුන් දෙනෙක් දුක ඈ ඒක දින්නේ ඒක නාම පදයක් ඔව් සුසෝච සුසෝච කියන්නේ තින් ආ ක්‍රියාපදේ ශෝක කලීලු ඒක ඒ තිබිලවත් කිව්වේ තේරුමක් දීලා තියෙන ඒක තමයි ඈ ඒ කියන්නේ සූදහත් සුචසෝ කී ධාතුව සුයන්න දිත්ත වෙනවා සූ සුච කියලා තියෙන්නේ මෙද තියෙන ධාතුවේ තියෙන උකාරය වෘද්ධි වෙලා සෝ යනවා සු සෝ චෛතක මේක අමතකේද ආඛ්‍යාති ප්‍රත්‍යය යන්නේ ආඛ්‍යාති ප්‍රත්‍යය යන්නනි තින් දැන් කොහොමද මේ පරොක්කාවල ආඛ්‍යාත ප්‍රත්‍ය ටික කියමු බලන්න ඒක තමයි ඒ අයන්න තමයි ඇවිල්ලා තියෙන්නේ දැන් මේ කියන්නේ කවුරු ගැනද ඒ සංකපාල නාරයිතුමා ගැනනේ ඉතින් එතුමා එතකොට ප්‍රථම පුරුෂ ඒක වචනනේ ඒ නිසා එන්න ඕන අයන්නනේ සෝ කියන පදේ හරි දැන් කියමු බලන්න එහෙමනම් තේරුම ඉක්මනට හරි කියමු තේරුම විසවේග ඇත්තා ඌද ඒ සංඛපාල නාරජතුමා විසවේගවාපි සෝ සංඛපාල බුජගු විසවේග ඇත්තා ඌද ඒ සංඛපාල නාරජතුමා දේ දේන කියලා තියෙනවා හොඳට බලන්න සීලය පිඳෙන බයි මේ චට්ටියෙන් ඇවිල්ලා තියෙන්නේ බේදන කියන භාව පදේ නිසා ඒ නිසා තමයි චට්ටියෙන් ඇවිල්ලා තියෙන්නේ සීලස්ස බේදන කියලා අපි ඒවා දැන් කියලා තියෙන්නේ ඒක භාව පදයක් එතකොට සීලය බිඳෙන බයින් අකුප්පමානෝ ඔව් නොකිපෙනුයේ සදේහ බරවාහි ජනේ දයාය තුරුපදටිගේ දේරුම් කියන්න බාන ඉමල ජීවත් තුන්වෙනි පෙරේම සදේහ බරවාහි ජනේ දයාය තමාගේ ශරීරයේ බර උසුලන ජනයා කෙරෙහි කරුණාවෙන් කැමති වන්නේද අපදතාය නූනං පානති බැවින් නූනං නූන කිව්වොත් ඒකාන්තයෙන් නූනං කිව්ව මෙතන අනූනං කියන වචනේ වෙන්න පුළුවන් අඩුවක් නැතිව සුසෝච බොහෝම සතුටුයි ඒ තිබුණත් නිසා ගොඩක් සතුටුයි යටින් දීලා තියෙද්දි හරියටම කියපු නිසා නේද හරි ඊට පස්සේ කීයක් තනි ආඛ්‍යාතේ කොහොමද ඒකේ පද හැදෙන විදිය සෝ ඕදනං අපච පච අපචා පච ඔය විදියටයි හැදෙන්නේ තොට ඒ වගේ අර්ථ අතීත ක්‍රියාපදේනි හේතේම බත පිටීය ඒ විදිහටයි එන්නේ ඒව පැහැදිලි ඊට පස්සේ ඒකේ අත්නෝ පදත් අපචත්ත පචත්ත ඒ විදිහට හැදෙන විදිය පෙන්වලා තියෙනවා වර්ණගිලි පොතේ ඒ වගේ කර්මකාරක පදත් වෙනම පෙන්වලා තියෙනවා ඒවත් විදිහේ සුදුසු විදියට අපි කලින් කතා කරලා තියෙනවා ඒ නිසා ඒ දැන් බලාගෙන යන්න පුළුවන් ඊට පස්සේ අජ්‍යතනී අර්ථවල වෙනසක් නැහැ පද රූපවල විතරයි වෙනස තියෙන්නේ. ওই දෙකේ පද රූපවල විතරයි වෙනස තියෙන්නේ අර්ථ වෙනසක් නැහැ. කියමු බලන්න. ඒකේ කත්‍රූකාරක පරස්ත පද කොහොමද යෙදෙන්නේ සුබද්‍රානන්දයස්ම? සෝ ඕදන අජ්‍යතනි. ප්‍රත්‍යේ ඊ ඌ ඕ ත් ඒ විදිහට තියෙන්නේ භාෂාදරණේ පළවෙනි පදෙ තිබුණා විදිහට සෝ ඕදනං අපචි පචි ඒ විදිහටයි ඉන්නේ ඔබ හෙතෙම බත පිසීය ඔබ ඒ විදිහට හරත්තු පද ටික අත්නෝ පද එතකොට කොහොමද කොටපලාය කියවන්න සෝ ඕදනං කෝ ඒ පරස්ත පදනේ අත්නෝ පද ඔ එහෙමත් හැදෙනවා ඊට අමතරව ප්‍රත්‍ය තමයි ආ ප්‍රත්‍යනේ අපචා පචා අපචිත්ත පචිත්ත කියලා පද දෙකක් තියෙනවා. කර්මකාරකී ඒවා අපි කලින් අර්ථත් එක්ක කතා කළා. ඒතර භවිස්සන්ති ආඛ්‍යාතය අනාගත කාලේ තාම දැන් අපි මේ කතා කරන්නේ බුවාදී ගණේ ගැන විතරයි. පැහැදිලිනේ බුවාදී ගණේ පද මේ කතා කරන්නේ තාම. එතකොට අනාගත කාලේ සති සම්පියාදී පද පැහැදිලි ගෞතම වංශායතම කියමු බලන්න. සරස්තපද කොහොමද? සෝ ඕදනං බහුවචනේ පචිත්සති පචිත්සාන්ති. ඔය විදිහට කියාගෙන යන්නේ ඒකේ තේරුම කොහොමද? තික්කින්ද්‍රයයස්ම සෝ ඕදනං පචිත්සති. ඔව්, හෙතෙම මතු බත පිසන්නේ අනාගත කාලෙනේ. එතකොට ඒකේ අත්නෝ පද උස්සතේ ස්තම්පේ ආදී ප්‍රත්‍යයෙන් ඒවා යෙදෙන විදිය පැහැදිලි. අපි ඒවයි පද හදාගෙන දැන් කතා කරගෙන ගියා. ඊට පස්සේ කාලාතිපත්තිය. කියමු බලන්න ධම්මවිසුද්ධිය ආයතන. සෝදන ඒක විතරද තියෙන්නේ? වෙන නැද්ද? පද ඒ බහුවචනේ, ඒක වචනේ, ඒ ඒක වචනයි බහුවචනේ කියේ. එහෙමනේ මං කියන්නේ ඒක වචනේ තව පද කීපයක් තියෙනවා. වර්ණගිරි පොතේ දැන් වර්ණගිරි පොත නැද්ද ළඟ? ඒක ළඟ තියෙන එකකින් බලන්න. කොමතින් ඔ අපචිත්ස පචිත්ස අපචිත්තා පචිත්තා මේ විදිහට පද හතරක් යදෙනවා. කොහොමද? අර ප්‍රත්‍ය තමයි ඉස්සා. ඒක කෙටි වෙලත් යදෙනවා එකක්. එතකොට ඒ වගේම අයන්නක් මුලට ඇවිල්ලත් යදෙනවා, නැතුවත් යදෙනවා, කෙටි වෙලත් යදෙනවා, දීර්ඝවත් යදෙනවා. එතකොට විකල්ප හතරයි. ඇදලින් අපචිත්තා පචිත්තා අපචිත්ස පචිත්ස. දැන්දී හරි. එතකොට ඒ විදිහටම එතකොට ඒකේ තේරුම හෙතෙම බත පිසුවේ නම් මට කන්නට තිබුණේය. හැබැයි උයලත් නැහැ, ඒක නිසා කන්නත් බැරි වෙනවා. ඒකයි තේරුම. දැන්දී මේ ආශ්‍රතුන්ලා මේක පාඩම් කරලා තිබුණා නම් අපිට පොත ඉක්මනින් ඉවර කරන්න තිබුණා. නේද? බාලාධිපතියන් තමයි යොදන්නේ. හරි. එහෙමනම් අපි ඉස්සරහට යමු නේද? ඊට පස්සේ දැන් විස්තර කරන්නේ හේත්වර්ථයේ කාරික ප්‍රත්‍යය යෙදෙන විදිය ගැන. කාරික ප්‍රත්‍යය. ඉතින් වරණගිලි පොතේ තේ පිළිවෙලටමයි කියන්නේ. මේ පොතේ නම් ධාතෝහි නේනයනාපේනාපයා කාරිකානි හේත්වත්තේ කියලා වරණගිලි පොතේ ඊළඟට ඒ ටිකමයි විස්තර කරන්නේ. දැන් අපිට බාලාවතාරය යන රටාවටම තමයි ටිකක් විස්තර කරලා තියෙන්නේ. ඒත් එක්කම තව කාරණාවක් මතක් කරන්න ඕනම තිබුණා. මේ පොත අපි බෙදුවානි කට්ටියට නේද? ඒකේ මේ අපි මෙතන පොඩි කාරණාවක් පොඩි අඩුපාඩුවක් තිබුණා. තව ඒ වගේ දැන් තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ සටහන් දාලා Taman ටිකක් බලාගෙන යන්න. 231 වෙනි පිටුව. ඒකෙ මේ කාරිත විස්තර කරන තැන පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒකේ පොත ළඟ නැති වෙදි කවුරුද යාවනේ? තියෙනවද කවුරු එක? නෑ. පස්සේ විලාග ගෙමනොත් අපෙන් අහලා හරියට ටික ලියා ගන්න. එක සූත්‍රයක් පෙන්නලා තියෙනවා යෝ කරෝති සහේතු කියලා. රූප සිද්ධියේ පෙන්නන සූත්‍රයක්. සූත්‍රසිද්ධියේ තියෙනවායි කියලා දැන් මම කර තියෙන්නේ. ඒක ඇත්තටම මේ සූත්‍රය යෝ කාරේති සහේතු මේ විදිහට අර්ථ ගත්තොත් ඒක දැන් ඒ එතන වැරදි විතරක් නෙවෙයි අර තේරුම දීලා තියෙන එකෙත් වැරද්ද තියෙනවා. ඒකයි ප්‍රශ්න. ඒක තේරුම එතකොට තියෙන්නේ යෝ කරෝති සහ හේතු කිව්වොත් එන්නේ යමෙක් කරයිද හෙතෙම හේතු නම් වෙයි. ඒකට ඇත්තට මේක තියෙන්නේ යෝ කාරේති සහ හේතු කියලා. යමෙක් කරවන්නේ නම් හෙතෙම හේතු නම් වෙයි. ඒකට කරවන කෙනාට තමයි හේතු කියලා කියන්නේ. හේතු ඒව කත්තා හේතු කත්තා කියලා ඒ කරවන කෙනාට කියන තව නමක් නේ. ඒක ඒ එතනම යට තියෙන පාඩයක් අපි ඒකෙන් පැහැදිලි කරගමු. බල රූප සිද්ධිය කරන කාලෙකට මේක පැහැදිලි වෙයි. අපි ඒක පස්සේ බලමු. ඒ පොඩ්ඩක් එක සටහන පොත අරන් ඉන්න පිළිගන්න පොත හදාගන්න ලීසි. හරි, අපි එහෙමනම් අලුත් පාඩමට යමු නේද? ආඛ්‍යාත කාණ්ඩයෙහි කාරිත පච්චය කාරිත ප්‍රත්‍යෝ කියනු ලැබෙත්. පචන්තං ප්‍රයෝජයති ඉති අත්තේ කිසන්න වූ මෙහෙයවයි යන අර්ථයෙහි ධාතුහි නේනයනාපේ නාපයා කාරිතානි හෙත්වත්තේ. යන සූත්‍රයේ යෙදේ මෙය සත්‍ය විධාන හා සංඥා විධාන සූත්‍රයකි. ධාතුහි යනුද නේනයනාපේ නාපයා යනුද කාරිතානි යනුද හෙත්වත්තේ යනුද මෙහි පද හතරයි. අපි ඒ ටික ගලපලා එතකොට අර්ථ කියනවා. හෙත්වත්තේ හේතු අර්ථයක් ඇති කල්හි ධාතුහි ධාතුන් කෙරෙන් පරව නේ නය නාපේ නාපයා නේ නය නාපේ නාපය යන ප්‍රත්‍යයෝ යෙදෙති කාරිතානි ඒවා කාරිතයෝ නම් වෙත්. ඒ කාරිතානි කියන පදේ මුලට අරන් කියන්නත් පුළුවන්. ධාතුහි හෙත්වත්තේ කාරිතානි නේනයනාපේ නාපයා කියලා. ඒක ධාතුන් කෙරෙන් පරව හේතු අර්ථයෙහි කාරිත නම් වූ නේනයනාපේ නාපය ප්‍රත්‍යෝයෙදිති කියලා. මොමත් අර්ථය ඒකයි. අපි වෘත්‍යත් කියාගමු. හෙත්වත්තේ ගම්මෙමානේ හේතු අර්ථයක් හැඟෙන කල්හි ධාතුහි මේ ආදයෝ හොಂತಿ. ධාතුන් කෙරෙන් පරව නේ ආදී ප්‍රත්‍යයෝ වෙති. තේ සංඛාරිත සංඥාච ඒ ප්‍රත්‍යයන්ට කාරිත සංඥාවද දෙනු ලැබෙත්. මොන සංඥාවද දෙන්නේ? ඒ කියන්නේ කාරිත සංඥාව කියන්නේ? අපි විස්තරේ ඉස්සරහට බලමු නේද. කාරිතානං නො ලෝපං ඉති. කාරිතානං නො ලෝපං යන සූත්‍රයෙන් න ලෝපෝ අනුබන්ධ නකාර ලෝපය වේ. එතකොට මේක මොන විධාන සූත්‍රයක්ද? කාරි නෝ ලෝපං කියන්නේ ලෝභ විධානයි. මේ ලෝභ විධාන සූත්‍රයකි. කාරිතානං යනුද නෝ යනුද ලෝපං යනුද පද තුනයි. ඒකේ පද ගලපන්නේ කාරිතානං. කාරිත ප්‍රත්‍යයන්ගේ නෝ අනුබන්ධ නකාරය ලෝපං ලෝපයට පැමිණේ කියලා ඒකට පද ගලපෙන්නේ. ඊළඟ සූත්‍රය අසංයෝගං තත්ත බුද්ධිකාරිතේ ඉති. අසංයෝගං තත්ත බුද්ධිකාරිතේ යන සූත්‍රයෙන් බුද්ධි වෘද්ධිය සිදුවේ. මෙය වෘද්ධි විධාන සූත්‍රයකි. මේකෙත් එතකොට පද තුනයි. අසංයෝගන්තස්ස යනුද බුද්ධි යනුද කාරිතේ යනුද මෙහි පද තුනයි. එතකොට අපි ඒකෙත් පද ගලපලා කියමු. කාරිතේ කාරිත ප්‍රත්‍යක් පසුව ඇති කල්හි අසංයෝගන්තස්ස සංයෝගාන්ත නො වූ ධාතුවගේ මුල් ස්වරයට බුද්ධි වෘද්ධිය සිදුවේ. එතකොට මේ වෘද්ධිය ගැන අපි කලින් කියලා තියෙනවනේ. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ. එතකොට ඊළඟ සූත්‍රයත් අපි කියලා මේකේ උදාහරණ කතා කරමු. ධාතු පච්චයේහි විභක්තියෝ යනු විභක්ති විධාන සූත්‍රයි. ධාතු පච්චයේහි යනුද විභක්තියෝ යනුද පද දෙකයි. අපි ඒක ගලපලා කියනවා ධාතු පච්චයේහි. ධාතු අර්ථයෙහි යෙදෙන ප්‍රත්‍යයන්ගෙන් පරව විභක්තියෝ විභක්ති වූ යති. ඊට පස්සේ අපි ඒකේ වෘත්‍ය කියනවා ධාත්වත්තේ නිද්දිට්ඨේහි. ධාතු අර්ථයෙහි දක්වන ලද ඛාදි කාරිතන්තේහි පච්චයේහි. ක ප්‍රත්‍යයෙන් පටන් ගන්නා කාරිත ප්‍රත්‍යයන්ගෙන් අවසන් වන්නා වූ ප්‍රත්‍යයන්ගෙන් පරව ත්‍යාදයෝ විභක්තියෝ හොන්ති. තී ආදී වූ ආඛ්‍යාත විභක්තිහු වෙති. පාචේති යනුවෙන් ප්‍රයෝජ්‍ය ක්‍රියා පදය සැකසේ. පරලෝකේ පරස්වරය ලොක් වූ කල්හි පාචෙන්ති ඉති ආදි. පාචෙන්ති යනාදී පද සැකසෙත්. අට්ඨ විභක්තිසු නෙයං. විභක්ති අටෙහි පද යෙදීම දත යුතුය. ඊට පස්සේ ගාථාවක් තියෙනවා. කවුද කියන්නේ? තේජානන්දයන් මා කියමු බලන්න. සකම්මකාපි හෙත්වත්තප් පච්චයන්තා සකම්මකා තං යතහා භික්ඛු භාවේති මග්ගං රාගාදි දූසකං. හරියට කිව්වද? හරි, එදිකේ තේරුම කියමු බලන්න. අකම්මකා අපි අකර්මක ධාතුහුද එත්වත්තප්පච්චයන්ත හෙත්වර්ග ප්‍රත්‍ය අවසන් කොට ඇත්තාහු සකම්මක සකර්මක වෙත්. අපිට ඕක පදමාරු කරලත් අර්ථ කියන්න පුළුවන්. කොහොමද? හෙත්වත්තප්පච්චයන්ත අකම්මකාපි සකම්මක හේතු අර්ථ ප්‍රත්‍ය අවසන් කොට ඇති අකර්මක ධාතුහුද සකර්මක ධාතුහු වෙති. දැන් හේතු අර්ථ ප්‍රත්‍යක් දැම්මත් අකර්මක ධාතුවකුත් සකර්මක වෙනවා කියන එකයි කෙටි අර්ථය. තං යතහ ඊට උදාහරණ මෙසේයි. බික්ඛු භික්ෂුව රාගාදි දූෂකං මග්ගං රාගාදිය විනාශ කරන්නා වූ මාර්ගය භාවේති වඩයි. ඔන්න එතකොට බාලාවතාරිකින් මෙච්චරයි කාරිත වලට කියන්නේ. එතනින් එහා විස්තරයක් නැහැ. ඉතින් රූප සිද්ධියේදී එහෙමනම් ලොකු විස්තරයක් තියෙනවා. මෙතනදී ඉතින් මතක තියාගමු අපි මේ ටික කෙටියෙන් අපි දැනට මේ තියෙන විදිහට කතා කරලා විස්තරේ වැඩි විස්තරේ අපි තව පොඩ්ඩක් කියන්නම්. එතන මොකක්ද මේ පළවෙනි සූත්‍රයෙන් කියන්නේ? ධාතුහි නේනයනාපේ නාපය කාරිතානි හිත්වත්ති. මුලින්ම දැනගන්න ඕනේ මේ හේතු අර්ථය. හේතු අර්ථය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද හේතු අර්ථය? ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ. අපි එහෙම ඒ වගේ කරවන කෙනෙක් නැති අවස්ථාවට කියන්නේ ශුද්ධ කර්තෘ ප්‍රයෝගය කියලා. ශුද්ධ කර්තෘ ප්‍රයෝගය. උදාහරණයක් විදිහට අපි කියනවා මොකද්ද? දාසයා ගසක් කපයි. දාසයා ගසක් කපයි. දාසෝ රුක්ඛං චින්දති. දාසයා ගසක් කපයි. එතකොට මේකේ ශුද්ධ කර්තෘ කවුද? දාසයා. එතකොට වෙන කවුරු කියලා නෙමෙයි, තනියෙන් හිතලා කරනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි දැන් යා ගස කපනවා. ඒකේ එතකොට ඒකට අපි කියන්නේ ශුද්ධ කර්තෘ ප්‍රයෝගය. එතකොට ඒකෙදි ක්‍රියාපදේ එන්නේ කොහොමද? චින්දති කපයි. පැහැදිලිනේ? අපි 요거 පච ධාතුවට දාලා ගමු. සූදෝ ඕදනං පචති. එහෙම නැත්නම් දාසෝ කියලාම ගමුකෝ. දාසෝ ඕදනං පචති. දාසයා බත පිසයි. පැහැදිලිනේ? එතකොට අපි 요거 අපිට දැන් කියන්න උවමනයි කොහොමද ස්වාමියා දාසයා ලවා බත පිසවයි. ස්වාමියා දාසයා ලවා බත පිසවයි කියලා කියන්න ඕන. දැන් සිංහලයේදී ක්‍රියාපදේ වෙනස් වුණානේ. කලින් තිබුණේ පිසයි කියලා, දැන් ක්‍රියාපදේ පිසවයි. එතකොට ඒකෙන් තේරෙන්නේ පිසයි කියන අර්ථය වෙනයි, පිසවයි කියන අර්ථය වෙනයි. පැහැදිලිනේ? ක්‍රියාපදේ පැහැදිලි වෙනසක් තියෙනවා සිංහලයේ. ඒ විදිහටම පාලි භාෂාව දැන් එතන සිංහලයේදී නම් වෙන්නේ වයන්නක් මැදට ඇවිල්ලා. පිසයි කියන එකේ ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින් වයන්නක් ඇවිල්ලා. දුවයි දුවවයි. හඬයි හඬවයි. නැදෙලිනේ? ඒව කියලා ප්‍රත්‍යයක් එකතු වෙනවා ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින්. ඒක පාලි භාෂාවෙදිත් ඒ විදිහමයි. පච ධාතුද තියෙනවා. පච දැන් කලින් තිබුණේ පචති පිසයි. පාලි භාෂාවේදී වෙන්නේ තී කියන ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින් එකතු වෙනවා කාරිත ප්‍රත්‍ය කියලා ප්‍රත්‍යයක්. ඒ විදිහේ ප්‍රත්‍ය එකක් නෙමෙයි ප්‍රත්‍ය හතරක් තියෙනවා. ඒ හතරෙන් කෝක හෝ එකතු වෙන්න පුළුවන්. ඒ හතර තමයි දැන් කියවේ නේ නය නාපේ නාපය. මේ තියෙන්නේ නේ නය නාපේ නාපය. ඒතර මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් කෝක හරි එකක් එකතු වෙන්න පුළුවන්. එතකොට කලින් තිබුණේ පචති කියලා ක්‍රියාපදේ දැන් මේක මේ නේ ප්‍රත්‍ය ආදී එකතු වුණාම පොඩ්ඩක් වෙනසක් වෙනවා. අන්න මේ ප්‍රත්‍ය හතර එකතු වෙනවා. අර සිංහල භාෂාවේදී වයන්න මැදට එකතු වුණා වගේ මේ ප්‍රත්‍ය හතර ක්‍රියාපද ආඛ්‍යාත ප්‍රත්‍යර කලින් එකතු වෙනවා කියන එක තමයි දැන් කියපු සූත්‍රයෙන් කිව්වේ. පැහැදිලිනේ අපි ඉතිරි ටික සූත්‍ර ටික විස්තර කරගෙන පද හැදෙන විදිහ බලාගන්න. ඊට පස්සේ කියන්නේ මේ කාරිත ප්‍රත්‍යවල තියෙන මේ හල් නකාරය ලොක් කරන්න. මොකද ඉත් අකුරක්නේ, අපි කලිනුත් කතා කළා මේවා අනුබන්ධ අකුරක්. මේ පදේ හැදෙද්දී මේ හල් නයන්න එකතු වෙන්නේ නැහැ. හැබැයි මේ හල් නයන්නෙන් කටයුත්තක් තියෙනවා. මෙන්න මේ ධාතුවේ තියෙන මුල් ස්වරය වෘද්ධි කිරීම. ඒක තමයි මේ අනුබන්ධ ස්වරයේ කටයුත්ත. අනුබන්ධ අකුරේ කටයුත්ත. ඉතින් ඒවා කලින් අපි කියලා තියෙනවා. ඒ නිසා අපහු වැඩිපුර විස්තර කරන්න දෙයක් නැහැ. අපි එතකොට මොකද කරන්නේ? මේ හල් නයන්න ඒ තැන් හතරෙදිම වෙන් කරගෙන ඒක ලොක් කරනවා. එතකොට දැන් ඉතිරි වෙන්නේ ඒ අය ආපේ ආපය කියන කොටස් ටික විතරයි. කලින් තිබෙන්නේ නය නාපේ නාපය ඒ හල් නයන්න ලොක් කළාම දැන් ඉතිරි වෙනවා. දැන් පච් ධාතුවේ පච් කියලා ඉතිරි වුණේ නේ නය නාපේ නාපය. ඒක ඒ අය ආපේ ආපය කියන කොටස් ටික ඉතිරි වුණා. පැහැදිලිනේ? ඊට පස්සේ අසංයෝගන්තස්ස වුද්ධිකාරිතේ කියන සූත්‍රයෙන් වෘද්ධිය සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? එතකොට මේ හල් නයන්න අයින් හල් නයන්නේ කරන්න තිබ්බ කටයුත්ත තමයි මේ පච් කියන ධාතුවේ මුලම තියෙන ස්වරය වෘද්ධි කිරීම. අපි කියවා අයන්නක් තිබුණොත් මොකද්ද වෙන්නේ? වෘද්ධිය විදියට අයන්න ආයන්න ඊ දෙන්න ඒ යන්න උ දෙන්න ඕ යන්න. එහෙනම් දැන් මෙතන තියෙන්නේ අයන්න. පයන්නනේ තියෙන්නේ පා කියන තැන පකාරස්ත අයන්න. පයන්න ඇතුලේ දැන් අයන්න තියෙන්නේ. ඒ අයන්න ආයන්නක් වෙනවා. එතකොට පා කියලා තිබ්බේක මොකද වෙන්නේ? පායන්නක් වෙනවා. ඒක ඉතින් අපි මෙතන එකටම ලිව්වට මේ පයන්නේ අයන්න වෙන් කරලා ආයන්න කරන එක තමයි හොඳ. ඒ මොනොත් දැන් මතක තියාගන්න තියෙන්නේ පච් කියලා තිබුණ එක පාච් කියලා හැදෙනවා. පැහැදිලිද? වෘදිය පච් කියලා තිබුණ එක පාච්. ඊට පස්සේ අර විදියටම ආපහු මේ දෙක එකතු කරනවා. ඒතර දැන් පාච් ඒ පාච් අය පාච් ආපේ පාච් ආපය. පැහැදිලිද? එතකොට පද ටික හැදෙනවා පාචේ පාචය පාචාපේ පාචාපය. පාචේ පාචය පාචාපේ පාචාපය. ඔය හතර එතකොට කාරිත ප්‍රත්‍ය එකතු වෙලා හැදුණු කොටස් ටිකක්. තාම ආඛ්‍යාත ප්‍රත්‍ය එකතුුනේ නැහැ. ඒකේ අගට අපි කත්‍රූ පදේ දිහා බලාගෙන මෙන්න මේ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා. සෝ කියලා තිබුණා නම් තී. සෝ පා ඊට පස්සේ මේ කොටසත් එකතු කරලා පදේ හැදෙනවා පාචේති පාචයති පාචාපේති පාචාපයති. පැහැදිලිනේ? ඒකට ඔය ඔක්කොගේම තේරුම පිසවයි. ඔක්කොගේම තේරුම පිසවයි. පාචේති කිව්වත් පාචයති කිව්වත් පාචාපේති කිව්වත් පාචාපයති කිව්වත් අර්ථය සමානයි. හෙතෙම පිසවයි. සෝපාචේති. එතකොට තේ කියලා ආවොත් කොහොමද ඉන්න ඕන? තේ පාචෙන්ති. ඔව්හු පිසවත්. එතකොට අපි මේකෙන් වාක්‍යයක් හදමු. සෝ. එතකොට මේකේ යෙදෙන රටාව තමයි මතක තියාගන්න ඕන ප්‍රධාන දැන් මේ යොදවන කෙනෙක් ඉන්නවනේ. තව 16ව උයන්න යොදවන කෙනෙක් ඉන්නවනේ. ඒ ප්‍රධානියාව තමයි ප්‍රථමාවෙන් තියන්නේ. එයා ප්‍රථමයි. ඒතොර 16 කියන පදේ ඔ එක්ක තතියාවෙන් එහෙම නැත්නම් ဒုတိယාවෙන් තියන්න පුළුවන්. තතියා හෝ ဒုတိယ. ඊට පස්සේ අනික ඉතින් කර්මපදේ කොහොමද ဒုတိယානේ? ඊට පස්සේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ තියන්නේ උක්ත වුණු ප්‍රථමාපදේ දිහා බලාගෙන. එතකොට සෝ දාසං ඕදනං පාචේති. සෝ දාසං ඕදනං පාචේති. හිතේම දාසයා ලවා බත පිසවයි. පැහැදිලිනේ? එතකොට තේ කියලා බහුවචනෙන් ආවනම් ඒ යොදවන අය ක්‍රියාපදේ තිකින් ක්‍රියාස්ති. ඔව් කොහොමද? ඔව් පාචාපින්ති පාචාපයන්ති ඒ විදිහටයි හදන්නේ. එතකොට පාචින්ති පාචයන්ති පාචාපින්ති පාචාපයන්ති කියලා පද ටික හැදෙනවා බහුවචන. එතකොට සී ප්‍රත්‍ය ත්වං ත්වං දාසං ඕදනං පාචේ සි පාචේ සි කියමු ටික. ඒ ටික කියවගෙන යමු බලන්න. වාක්‍යයත් එක්කම කියමු. ත්වං කවුරු ලබා? ඒකත් කියන්න. ත්වං දාසං එහෙම නැත්නම් දාසේන දාසේන වෙන්නත් පුළුවන්. දාසයා ලවා කියන එක. එතකොට ඒ කවුරු ලවාද කරවන්නේ? ඒ කිනා එක්ක ဒုတိယාවෙන් එහෙම නැත්නම් තතියාවෙන්. එතකොට ඔය දෙන්නට වෙනම නම් දෙකක් තියෙනවා. පැහැදිලිද? ප්‍රධානියාට අපි කියන නමක් තියෙනවා ප්‍රයෝජක කර්තෘ. ප්‍රයෝජක කර්තෘ. එහෙම නැත්නම් හේතු කර්තෘ. ඒක සටහනක් දාලා තියාගත්තා නම් හොඳයි. වාක්‍යයක් ලියාගමු. සුද්ධ කර්තෘ ප්‍රයෝගය. සුද්ධ කර්තෘ ප්‍රයෝගය. පොඩි බෝඩ් එකක් නැතුව ඇති නේද විමල ජීවායස්ම? ලියාගමු. දාසෝ ඕදනං පචති. දාසෝ ඕදනං පචති. දාසයා බත පිසයි. දාසයා බත පිසයි. ඊට පස්සේ යටින් ලියා ගන්නවා කාරිත ප්‍රයෝගය. කාරිත සමානයි. කාරිත ප්‍රයෝගය කොහොමද? අපි ස්වාමියා කියලා ගමුනේ. සාමි සාමි දාසං දාසං එල ඉරක් දාසේන ඕදනං පාචේති. ඕදනං පාචේති. ඕදනං පාචේති. එතකොට ඒකේ සාමි කියන පදේට යටින් ඊතලයක් ගහලා ලියාගන්න නම් දෙකක් තියෙනවා. එකක් තමයි හේතු කර්තෘ. හේතු කර්තෘ. හේතු කර්තෘ එහෙම නැත්නම් ප්‍රයෝජක කර්තෘ. Thank you. එතකොට මේ සාමි කියන පදේ හේතු කර්තෘ එහෙම නැත්නම් ප්‍රයෝජක කර්තෘ කියලා කියනවා. එතකොට දාසං කියන ဒုတိයා හෝ තතියාවින් දාතේන කියලා තියෙන පදේට අපි කියනවා ප්‍රයෝජ්‍ය කර්තෘ. එතකොට අර මෙහෙයවීමට ලක් වෙන කෙනා. පැහැදිලිනේ? ප්‍රයෝජ්‍ය කර්තෘ. එතකොට මේක කර්මයනේ. මේක එතකොට ප්‍රයෝජ්‍ය ක්‍රියාව. නැත්තම් කාරිත ක්‍රියාව. තේරුමත් ලියාගන්න ඉතින් මේ පැහැදිලිනේ? ස්වාමියා දාසයා ලවා බත පිසවයි. පැහැදිලිනේ කතාවනේ? මේ බහුවචන පදේ හැදෙන හැටි. එතකොට අන්ති ප්‍රත්‍යයනේ බහුවචන අන්ති ප්‍රත්‍ය එකතු වෙද්දී මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕන ප්‍රත්‍යයේ පිටිපස්සෙන් තියෙන ආයන්න තමයි කැපෙන්නේ. හේතුව තමයි මෙතන ඒ කාර්යකින් ඉවර වෙලා තියෙන්නේ. වැදෙන්නේ. ඒ නිසා පරස්වරේ ලොප් වෙනවා. ඒක ගැන කීවනේ මේකෙදි බලවකාරීදීම මේ තියෙන්නේ. පරලෝපේ පරස්වරය ලොප්පෝ කල්හි පාචෙන්ති ඉතියාදී පාචෙන්ති අනාදී පදසක. හරි, එහෙමනම් ඊළඟ වාක්‍ය කියමු බලන්න. කොටකොලායස මධ්‍යම පුරුෂයට දාලා ඔය වාක්‍ය හදලා කියමු බලන්න. නුඹ දාසයා ලවා බත පිසවහි. පාචේති. පාචේති. පාචේති කිව්වොත් වැරදි නේ. පාචේති. වෘදිය වෙනවනේ. පාචේති. එතකොට ඒ විදිහට ක්‍රියාපද හොඳට හුරු කරලා තියාගන්න. දැන් මතක් කර කර කියන්න නෙවෙයි. දැන් අපිට වාක්‍යයක් හදිසියේ කියන්න පුළුවන් කියන්න වුණොත් කියන්න පුළුවන් මට්ටමට හුරු කරගන්න ඕන. නේද? එහෙම හුරු කරලා තියාගන්න. හරි. එතකොට මේකේ තව ගැටළු මොනවා හෝ තැන් තියෙනවා නම් ඉක්මනට අහමු බලන්න. මේ කාරිත ප්‍රත්‍යවල ගැටළු මොනවා හරි තියෙනවා ඉක්මනට අහන්න බලන්න. ඉතින් බාලාවකාරය ඔතනින් කියලා නවත්තනවා. ආයතනින් එහා වැඩි විස්තරයක් කියන්නේ නැහැ. ඉතින් භාෂාවතරණී පොතේදී තවත් පොඩ්ඩක් එතනින් එහාට කියනවා. දැන් රූප සිද්ධියේදී වගේ ගොඩාක් විස්තර එනවා මීට වඩා. එතකොට භාෂාවතරණී පොතේ තව පොඩ්ඩක් කියනවා ඊට අමතර කරුණු ටිකක්. ඒ දැන් බලාගමු 140 පිටුව දෙවෙනි පොතේ. ඒතර මේකේ තව මේ කාරිත ප්‍රත්‍ය කර්මකාරකයට එහෙමත් හරවන්න පුළුවන්. ඒ කියන්නේ කර්මකාරක ප්‍රත්‍යයත් එකතු වෙලා කාරිත ප්‍රත්‍යයත් එකතු වුණ පද හැදෙනවා. මොකක්ද දැන් කීවේ? මොනවද? කාරිත ප්‍රත්‍යය. ඒකේ තේරුම මොකක්ද? අවධානයෙන් ඉන්න ඕන. හරි, මේ කියන්නේ එතකොට කොහොමද කර්මකාරක ප්‍රත්‍යත් එකතු වෙලා ඊට පස්සේ වුණා කාරිත ප්‍රත්‍යත් එකතු කරලා ක්‍රියාපද හදන්න පුළුවන්. දැන් අපි මේ එච්චර විස්තර බාලාකාරී උදාහරණ පෙන්නන්නේ නැහැ. උදාහරණයක් තමයි අපි අර වාක්‍යෙම කර්මකාරකයට හරවනවා. දැන් අපි අර හදපු වාක්‍ය කොහොමද ස්වාමියා ස්වාමියා දාසයා ලවා බත පිසවයි. දොර අපි ඔගේ කර්මකාරකයට හැරෙව්වම කොහොමද ස්වාමියා විසින් දාසයා ලවා බත්තෙම පිසවනු ලැබේ. පිසිනු ලැබේ නෙවෙයි පිසවනු ලැබේ. යැදිරින් පිසවනු ලැබේ. එතකොට ඒ වගේ තැනක කොහොමද ක්‍රියාපදේ හැදෙන්නේ? දැන් පාචේති කියලා මේ තියෙන ක්‍රියාපදේම හදාගන්න ඕන කර්මකාරක ප්‍රත්‍යත් මේකේට එකතු වෙන්න ඕන. ඊය කියන කොටස මැදට එකතු වෙනවා. එටි ආඛ්‍යාත ප්‍රත්‍යයට කලින් ඊය කියන කොටස එකතු වෙනවා. එතකොට පචීයති නෙවෙයි පාචීයති. දැන් පචීයති කිව්වොත් කර්තෘකාරක ඒ සාමාන්‍ය ක්‍රියාපදේනේ. මේ කර්මකාරක සාමාන්‍ය ක්‍රියාපදේ. කාරිත නොවුණු ක්‍රියාපදේ. පචීයති. එතකොට කාරිත වෙද්දී මේ පයන්න දීර්ඝ වුණානේ. ඒ නිසා පාචීයති. එදිනෙ ඒක තේරුම එතකොට අපි කියන්නේ පිසවනු ලැබේ. ස්වාමියා විසින් දාසයා ලවා බත්තිම පිසවනු ලැබේ. දැනගින්. එතකොට ඒ වගේ පාලියෙන් එක කියමු බලන්න. අපහවතාවක් පාලියෙන් මේ වාක්‍ය මොකද? සාමිනා බෝධනන්ද ප්‍රථමාවට ඉන්නේ බෝධනෝ පාචීයති. පාචීයති කියන පුළුවන් අපි බහුලව අර අත්නෝ පද ගන්න නිසා පාචීයති. පාචීයති කිව්වත් හරි. ඒක ඒ විදිහේ යෙදීමොත් තියනවායි කියන එක මතක තියාගන්න ඕන. එතකොට අර අරකම කර්මකාරකයෙන් කියන්න පුළුවන් ක්‍රමයක්. පැහැදිලිද? ඊට අමතරව තව විස්තරයක් කියනවා. එතකොට මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා යෙදෙන්නේ ක්‍රියාපදත් එක්ක විතරකුත් මේ ප්‍රයෝජ්‍ය ප්‍රත්‍යය යෙදෙන්නේ එහෙම නැත්නම් මේ කාරිත ප්‍රත්‍යය යෙදෙන්නේ ක්‍රියාපද එක්ක විතරක් නෙවෙයි పూర్ව ක්‍රියා ඒ වගේම අනෙක් කිතක තුම් ප්‍රත්‍යාන්ත පද ඒවා එක්කත් යොදන්න පුළුවන්. ඒකේ උදාහරණකින් අපි කතා කරා භාෂාවතරණයේ දෙවෙනි පොතේදී. උදාහරණයක් කොහොමද? పూర్ව ක්‍රියාවකට යමක් අපි කියනවා පිස. පිස කොහොමද කියන්නේ? පචිත්වා. පිස කියන එකේ තේරුම අපි කියන්නේ පචිත්වා පිස. එතකොට අපිට කියන්න ඕන පිසවා. වෙන කෙනෙක් ලවා පිසවා. පිසවලා. එතකොට කියන්නේ පචිත්වා නෙවෙයි පාචෙත්වා. මෙන්න මේ පාච කියලා හදාගත්තු එකට ත්වා ප්‍රත්‍ය එක කියනවා. පාචේති කියන ක්‍රියාපද ඒ ක්‍රියාපදේ හදාගත්තානේ ඒකේ තී ප්‍රත්‍ය ආඛ්‍යාතය අයින් කළා ත්වා ප්‍රත්‍ය එකතු කළා පාචෙත්වා. ඒකේ තේරුම පිසවා. කොහොමද? සාමි දාසේන බත්තං පාචෙත්වා බුංජි. තේරුම කියමු බලන්න. බත පිසවවා කියලා දෙකක් කියන්නේ නැහැ. පිසවා. එවනම් කියන්න බලන්න. තව ඒ වගේ අ කියනවට යමක් කියවනවට කොහමද පාලියෙන් කියන්නේ? පොතක් කියවයි. සිත්සෝ ශිෂ්‍යයා පොතක් කියවයි. කියමු බලන්න. ශිෂ්‍යයා පොතක් කියවයි. පොත ගන්න. මෙතනන්දන. පඨති සිත්තෝ පොත්තකං පඨති. ශිෂ්‍යයා පොතක් කියවයි. අපි කියනවා ගුරුවරයා ශිෂ්‍යයා ලවා පොතක් කියවයි. ඊනේ පොත්තකං පාඨාපීති. පාඨේති කියන්නත් පුළුවන්, පාඨාපීති කියන්නත් පුළුවන්. ඉතින් අර හතරම ගන්න පුළුවන්. වැදිරින්නේ. එතකොට ආචාරියෝ එහෙම නැත්නම් ගරු සිත්සං එහෙම නැත්නම් සිත්තේන පොත්තකං පාඨේති කියවයි. වැදිරින්නේ. එතකොට ඒ වගේම කියවවා. එතකොට ශිෂ්‍යයා ලවා කියවවා. පාඨා පිට්වා කුරු හිමන්තුරු පාඨිත්වා කියනවා. එතකොට පොතක් කියවා ප්‍රශ්නයක් ඇසුවේය. ශිෂ්‍යයාට පොත කියවන්න දීලා ප්‍රශ්නයක් ඇහුවා. ගුරුවරයා ශිෂ්‍යයා ලවා පොතක් කියෙව්වා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවා. කියමු බලන්න වාක්‍ය. ආචාර්යෝ සිත්තේන පාඨිත්වා අඤ්ඤං පුච්චි. පැහැදිලිනේ ප්‍රශ්නයක් ඇසුවේය. ඒවා ඉතින් මොකද්ද? කොයි පදේද? ඔය එක තතියා වෙන්නත් පුළුවන්, දුතියා වෙන්නත් පුළුවන්. ඒ ලවා කරවන පදේ කවුරුන් ලවාද? ඒක දුතියා වෙන්නත් පුළුවන්, තතියා වෙන්නත් පුළුවන්. හරි. එතකොට ඒත් එක්කම ඊට අමතරව ඔය කාරිත ප්‍රත්‍යය යෙදෙන්න පුළුවන් තවත් කිතක පදත් එක්කත්. කොහොමද? අර අන්ත ප්‍රත්‍යය, එතකොට තු ප්‍රත්‍යය, ඒ වගේ හැදුණු අර පද තියෙනවනේ. පාචෙන්ත, ගච්ඡන්ත, ඒ වගේ පද. එතකොට ඒකෙන් පචන්ත කියලා පදයක් තියෙනවනේ. පචන්ත, පචන්තෝ පුරිසෝ, පචන්තෝ පුරිසෝ, බත්තම් පචන්තෝ පුරිසෝ, බත පිසින්නා වූ පුරුෂයන්. අපිට කියන්න ඕන බත පිසවන්නා වූ පුරුෂයා. ආචින්තෝ පුරිසෝ. පැහැදිලිනේ. අපිට කියන්න ඕන දාසයා ලවා බත පිසවන්නා වූ පුරුෂයා. දාසේන එහෙම නැත්නම් දාසං බත්තං ආචින්තෝ පුරිසෝ. පැහැදිලිනේ. එතකොට ඒවා ඒදීන් පුරු කරගන්න ඕන. ඒවා ඉතින් බාලාවතාරේ කියන්නේ දාසේන බත්තං පාචින්තෝ පුරිසෝ. එහෙම නැත්නම් දාසං බත්තං පාචින්තෝ පුරිසෝ. එතකොට තව එකක්, දානයක් දෙන්නා වූ පුරුෂයා. දෙන්නා, දෙන තැනැත්තා කියන එකට අපි කියනවා දාතා කියලා පදයක් හදනවා. දාතා, ධාතු කියන ඒ ප්‍රත්‍යයෙන් නේතු ශබ්දය වගේ වර්ණගින්න. එතකොට නේතා, නේතාරෝ වගේ දාතා, දාතාරෝ ඒ විදිහේ පද හදනවා. අපි ඒවා භාෂාවතරණී පොතේදී විස්තර ඇතුව කතා කළා. එතකොට ඒ වගේ, එතකොට දාතා, ධාතු කියලානේ මුල් පදේ අල්ප ප්‍රාණ තුයන්න ධාතු පද දෙකම අල්ප ප්‍රාණයි. එතකොට ඒක තේරුම දෙන්නා. එතකොට අපිට කියනවනේ දෙවන්නා. දානයක් දෙවන්නා. දාපේතු, අරක ධාතු, මේක දාපේතු. පැහැදිලිනේ. එතකොට තේරුම දාසයෙක් ලවා දානයක් දෙවන උපාසක තුමා. උදාපේතු. ඒක එතකොට ප්‍රථමාවිදි වර්ණගෙන දාපේතා කියලයි. පැහැදිලිනේ. කොහොමද? දාසයෙකු ලවා දානයක් දෙවන උපාසකතුමා ගමට යයි. වාක්‍ය කියමු බලන්න. සිංහලෙන් ලියාගමු ඉස්සෙල්ලා. දාසයා ලවා භික්ෂූන්ට දානයක් දෙවන උපාසකතුමා ගියෝ අකරි වාක්‍යයක ගමට යයි. කිසිම සම්බන්ධයක් නැහැ නේද? අපි කියමු සග්ග ස්වර්ගයට යයි, සුගතියට යයි. පරිවර්තනය කරලා ඉක්මනට ලියමු බං. දාසේක් ලවා දාපීතා උපාසකෝ සග්ගං ගච්ඡති. කොහමද? දාසේන භික්ඛූණං දානං දාපීතා උපාසකෝ සග්ගං ගච්ඡති. ඒක බහුවචන වුණොත් දාපීතා කියන පදේ දාපීතාරෝ. ඒකට අර නේතා නේතාරෝ වගේ වර්ණගෙන නේතු ශබ්දේ වගේ වර්ණගෙන. කොහමද? එතකොට දාසයන් ලවා කියලා අපි කියමුකෝ. දාසයන් ලවා භික්ෂූන්ට දානයක් දෙවන්නා වූ උපාසකවරු ස්වර්ගයට යති. දාසේහි භික්ඛූණං සග්ගං ගච්ඡන්ති. එතකොට ඒ දැන් ඒ විදිහට ටිකක් අපි කුරු කරගමු. පැහැදිලි නේ? එතකොට ඒ විදිහටම තුම් ප්‍රත්‍යාන්ත පදත් ওই විදිහටම මේ කාරිත ප්‍රත්‍ය එකතු කරලා හදා ගන්න පුළුවන්. කොහොමද? පිසීමට කියලා කියන්නේ කොහොමද? පිසීමට. ඔව්, පිසින්ට පාලියෙන් කියන්නේ කොහොමද? පචිතුම් පිසවීමට. පාචේතුන් වෙන්නත් පුළුවන්, පාචාපේතුන්, මේ පද හතරම හැදෙනවා. ඒතොර අපි ඔන්න වාක්‍යයක් කියනවා. ස්වාමියා දාසයා ලවා බතක් පිසවන්නට හාල් ගෙනෙයි නෙවෙයි, ඒකත් ගෙන්වයි. ඒතොර ඒකත් කාරිතයි. වාක්‍ය ලියාගමු. ස්වාමියා දාසයා ලවා බතක් පිසවන්නට සහල් ගෙන්වයි. තණ්ඩුලං ආහාරා පීති. ධාතුව බුද්ධි වෙනවා. ආහාරා පීති කියලා. ආහාරා පීති. එකනම් ආහාරා පීති කියලා වගේ මතකයක් තියෙනවා. මතක දෙනවායි කියලා. හරි. ඔය විදිහට මේ යෙදෙන තැන්ගෙන බාලාවතරින් නැති වුණත් ඒ ප්‍රයෝග ටික මේ විදිහට යෙදෙනවා කියලා මතක තියාගන්න. හරි. නෑ. ඕක මතක විදිහට නම් යදන උපන්නා සූත්‍රයෙන්ද කියලා. ඒක අපි බලරම කියන්නම්. හරි. එතකොට මේ ගැන තව වැඩි විස්තර අපි ඉස්සරහට රූප සිද්ධි පොතේදී කතා කරමු. නේද? වැඩි විස්තර රූප සිද්ධියේදී කතා කරමු. දැනට මොනවා හෝ ගැටුවක් ඔය ටිකේ තියෙනම් ඉක්මනට විනාඩියක් දෙනවා ඒක අහලා බලමු. මේ ටික ටිකක් වැදගත් අර කරුණු ටිකක් නිසා විස්තර කීවි. හරියට නේ ගැටවන්නේ. නැත්තම් ඉතින් වාක්‍යයක දැක්කොත් අඳුර ගන්න බෑනේ. දෙකම දැනගෙන තියන්න ඕනේ. ඔව්, කර්තෘකාරකේති පරස්ස පද, කර්මකාරකේති බහුලව අත්තරුම. හරි, අපි එන්න ඊළඟ කොටසට යමුනේ. ආඛ්‍යාත ඛණ්ඩේ, ආඛ්‍යාත ඛණ්ඩයෙහි රුදාදී ධාතු කියනු ලැබේ. රුදි ආවරණි, රුදි ධාතුව වැලැක්වීම අර්ථයෙහිය. ආ ඉති ඒව ආයන් මතු සූත්‍රයෙහි යෙදේ. රුදාදිතෝ නිග්ගහීත පුබ්බංච, මෙය සත්‍ය හා ආගම විධාන සූත්‍රයකි. රුදාදිතෝ යනුද නිග්ගහීතං යනුද පුබ්බං යනුද ච යනුද පද හතරයි. අපි ඒකේ පද වෙන් කරලා අර්ථ කියනවා. රුදාදිතෝ, රුදාදී ධාතු ගණය කෙරෙන් පරව කත්තරි කර්තෘකාරකයෙහි ආ ප්‍රත්‍ය වේ. පුබ්බං නිග්‍රහීතංච, పూర్වෛහි නිග්‍රහීතයක්ද වේ. අපි වෘත්‍ය කතා කරගෙන යමු. රුදාදීහි රුදි ආදී ධාතුන් කෙරෙන් පරව කත්තරි අපච්චයෝ හෝති. කර්තෘකාරකයෙහි අ ප්‍රත්‍ය වේ. ධාත්වන්තා පුබ්බේ, ධාතු අන්තයෙන් పూర్වයෙහි බින්දවාගමෝච, බින්දු ආගමයක්ද වේ. එම නැත්නම් නිග්‍රහීත ආගමයක්ද වේ. රුන්දති රුන්දන්ති ඉති ආදි, රුන්දති රුන්දන්ති යනාදී පද සැකසේ. අට විභක්තිසු, විභක්ති අටෙහිද හේත්වත්තේච, හේතු අර්ථයෙහිද ඤෙය්‍යං පද සැකසීම දත යුතුයි. තථා උපරි මත්තේහිද එසේය. දැන් කියන්නේ දැන් අපි විභක්ති අටම කතා කරලා ඉවරයි එක ධාතුවකට අදාළව. දැන් බුවාදී ගණයට අදාළව විභක්ති අටම කතා කළා. ඊට පස්සේ කර්ම ඒ හැම එකේම කර්මකාරකය කතා කළා, භවකාරක ගැන කතා කළා. ඊට පස්සේ මේ හේත්වර්ථ පදත් හැදෙන හැටි කතා කළා, කර්තෘකාරක කර්මකාරක විදියට කෙටියෙන් වුණත්. ඒ නිසා ඉදිරියේදී මේ හැම ධාතු ගණයක් ගැනම ඒ ඔක්කොම අය කියන්නේ නැහැ. කර්තෘකාරක වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන පදේ හදලා පෙන්නනවා, ඇතැම් විටක බහුවචන පදේ හදලා පෙන්නනවා. ඉතිරි විභක්තිවල වර්ණයගෙන හැටිවත්, ඒ වගේම කර්මකාරකී වර්ණයගෙන හැටිවත්, හේතු වර්ග පද හැදෙන හැටිවත් ආයි කියන්නේ නැහැ. මේ කියපු ක්‍රමයට ඒවා ටික හදාගන්න දැනගන්න කියලා නවත්තනවා. දැන් රූප සිද්ධියේදී නම් මේ පද හදලා පෙන්නනවා. ගොඩක් ඒවා ඒත් ඔක්කොම නෙවෙයි. එහෙම ඔක්කොම හදලා පෙන්නන එක ප්‍රායෝගික නැහැනේ. ඒ නිසා කීපයක් හදලා පෙන්නනවා. ඉතින් මෙතනදී බොහොම කෙටියෙන් කියන්නේ මේ කියපු න්‍යායන් අනුසාරයෙන් ඉතිරි ටික දැනගන්න ඕන කියන එකයි කියන්නේ. එතකොට මේ ධාතු ගණයේ මුල් පදයේ හැදෙන හැටි විතරක් පොඩි වෙනසක් තියෙනවා. ඒ ටික කියාගෙන යනවා. හරි. එතකොට දැන් මේ කතා කරගෙන යන්නේ රුධාදී ගණය ගැන. රුධාදී ගණය. එතකොට ඒකෙදි පොඩි වෙනසක් තියෙනවා. අපි කීවා වෙනස වෙන්නේ කොතනින්ද? වෙනස වෙන්නේ ධාතු ගණ අතරේ. ධාතු ගණවල වෙනස මොකක්ද? ධාතු ගණවල වෙනස වෙන්නේ මෙන්න විකරණ ප්‍රත්‍යය. එතකොට අපි කතා කරපු ගුවාදී ගණයේ විකරණයේ විදිහට එකතුනේ අයන්න. මේ රුධාදී ගණයේදී විකරණයේ විදිහට එකතු වෙන්නේ නිග්‍රහීත පූර්ව අයන්න. බිඳුවක් එකතු වුණු අයන්න. බිඳුවක් සහ අයන්න. බිඳුව එකතු වෙන්නේ එක තැනකට, අයන්න එකතු වෙන්නේ ධාතුවේ අගට. එතකොට අපි මේ ටික බලාගෙන යමු. ඉතින් කලින් ඒවා ටික ඒ විදිහමයි ජිනවචන යුත්තං හි බුආදයෝ ධාතවෝ ඒ විදිහට කොහොම කියාගෙන ඇවිල්ලා ප්‍රථම පුරුෂ පද දෙක අපි ගන්නවා. නාමං හි පයුජ්ජමානේපි කියන සූත්‍රයෙන් තී අන්ති. ඒ අරගෙන දැන් ඔන්න විකරණ ප්‍රත්‍ය ගන්නවා. රුධාදිතෝ නිග්ගහීත පුබ්බංච. රුධාදී ධාතු ගණයෙන් පරව නිග්ගහීතය අයන්නක් යෙදෙනවා. නිග්ගහීතයකුත් పూర్වයේ යෙදෙනවා. එතකොට මේ නිග්ගහීතය ගන්න පොතෙන්නද පළවෙනි ස්වරයෙන් පිටිපස්සේ. පැහැදිලිනේ. මෙතන දැන් රුධි කියද්දී රුධිනේ ධාතුව රුධි. එතකොට රු කියන්නේ රු කියන තැන තියෙන උයන්නනේ පළවෙනි ස්වරය. රු කියන තැන තියෙන උයන්න. ඒකෙන් පිටිපස්සට තමයි බිඳුව ගන්න. ඊට පස්සේ ධාතුවේ අන්තය අයින් කරලා අපි මේ තී අන්තිය ආදී ප්‍රත්‍ය ගන්නවා. ඒත් එක්කම විකරණ ප්‍රත්‍ය විදිහට මේ අයන්න ගන්නවා. පැහැදිලිනේ. බිඳුවක් සහ ධාතුවේ අගට අයන්නක්. ඊට පස්සේ දැන් තියෙන්නේ රුන් හල් දයන්න අයන්න. ඊට පස්සේ තී අන්ති කියන ප්‍රත්‍ය දෙක ඒකේ ඒකක. ඒක වචනේදී තී කියන ආඛ්‍යාත ප්‍රත්‍ය තමයි එකතු වෙන්නේ. ඒතර දැන් මෙතන අයන්න එකතු වුණා බිඳුවත් එකතු වෙවිලා. එතකොට කොහමද? රුදි කියලා තිබුණ එක රුන්ධති කියලා පදේ හැදෙනවා. රුන්ධති. මෙතනදී කොහමද මේ හල් නයන්නක් ආවේ? බිඳුව වෙනුවට හල් නයන්නක්. වග්ගන්තං වා වග්ගී සූත්‍රයෙන්. ඒක ඉතින් මෙතන පෙන්නලා තියෙනවා. කොට රුන්ධති කියන වචනේ තේරුම මොකක්ද? වලක්වයි. මොකද්ද තේරුම කොටකොලයක්ම? වලක්වයි. කොට ඒකේ තව මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. කොට මේකේ පදේ හදාගද්දී මෙන්න මේ බිඳුවක් මුලට එකතු වෙන එක තමයි විශේෂය. එච්චරයි මතක තියාගන්න තියෙන්නේ. ඔව්, පළවෙනි ස්වරයෙන් පස්සේ. එතකොට බිද කියලා ධාතුවක් තියෙනවා. බිද. බිද විදාරණි. ඒකත් එතකොට මේ රුධාදී ගණයේ. කොහොමද එතකොට ඒකේ පදේ හැදෙනව ඇත්තේ? බින්දති. එතකොට චිද ඡේදනි. චින්දති. හරි, ඔන්න විදිහට මතක තියාගන්න. එතකොට චින්දති භින්දති විඳ විද විඳති විද ධාතුවේ විඳති අනේ විද ධාතුවද විඳීම් අර්ථයේ විඳනේ වෙන්න ඕනේ. ඔව්, ඥානී කියලා ධාතුවක් තියෙනවා. හරි. එතකොට මේක ඉතින් ආපහු වැඩි විස්තර කියන්නේ නැහැ. මේ ටික කියලා නවත්තනවා. ඉතිරි පද ටික මේ අනුසාරයෙන් හදා ගන්න කියලායි කියන්නේ. දැන් ඒක වචනේ රුන්දති කියලා හැදුවා. බහු වචනේ රුන්දහන්ති කියලා හැදුවා. එතනින් නවත්තනවා ආපහු වැඩි විස්තර කියන්නේ නැහැ. ඉතිරි විභක්ති 8යි ඒ වගේ හේතු අර්ථවලයි පද හැදෙන හැටි ඒ විදිහට එහෙනම් දැනගන්න කියලා ඊළඟ ධාතු ගණයට යනවා. සුදාදී ගණයේ අවසන්. එතකොට මේකේ වාක්‍යයක් හදන්න දුන්නොත් ඉතින් එච්චර අපහසු වන්නේ නේද? භාෂාවතරණේ පොතේ බොහොම කෙටියෙන් ඉතිරි ධාතු ගණ ගැන කියන්නේ. කීවෙනි පිටුවද? එකසිය විසි තුන පිටුව. එකසිය විසි තුන. තවත් බහුල වේදින ක්‍රියාපද යන යුඤ්ජති යුජ ධාතුව යුජ යෝගේ කියන ධාතුවෙන් යුඤ්ජති යෙදේ භුජ ධාතුව වල බුඤ්ජති බහුලව අපි දන්න භුජ භෝජනි බුඤ්ජති එතකොට අපහො ඉතිම් අර්ථයේ යෙදෙන සිච සිච හේකේ තිංචති තිචර තිංචති තවද එතන බිඳුව වෙනකොට ඤකාරයක් ආවේ ඇයි පිටපස්සෙන් ඡායන්න තියෙන නිසා වැදගෙන ඒවට එතකොට ඒ කියන්නේ බොහොම කෙටියෙන් භාෂාවතරණයේ පොතේ 123 24 25 පිටුවල කරුණු කියනවා ඒ දැනුත් හිමීට බලාගමු ඒකෙwidetilde උදාහරණ පෙන්නලා තියෙනවා සුරාමීරය පානංච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ ලෝකස්මින් මූලං කනති අත්තනො නේද ධම්මපදයේ දෙන ගාතාව. ඒතර ඉදේව ඒසෝ ලෝකස්මි මූලං කනති අත්තනො. කොහොමද ඒකේ පදේතර ගැලපෙන්නේ? යෝ නරෝ සුරාමීරය පානංච අනුයුඤ්ජති. ඉන් යම් මනුෂ්‍යෙක් සුරාමීරය පානයේ යෙදින්නේ නම් ඉද ඒව ඒසෝ. ඔව් ඒසෝ ඉද ඒව ලෝකස්මි. ඔව් ඉද ඒවං ලෝකස්මි. මේ විදියට හෙතෙම මේ ලෝකයෙහි අත්තනෝ මූලං කනති තමාගේ මුල් උදුරා ගනි හාරා ගනි. අපි සාමාන්‍ය වචන කියන්නේ තමන්ම වල කපා ගන්නවා කියලා නේද? අන්න ඒ වගේ කතාවක් පාලියේදී කියන්නේ මූලං කනති අත්තනෝ. ඒකට ඒ විදියට උදාහරණකින් එතන පෙන්නලා තියෙනවා. ඒවා අපි කලින් කතා කරපු නිසා ආපහු කියන්න අවශ්‍ය නැහැ. ඊළඟ ධාතු ගණයට අපි යමු. ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයෙහි දිවාදී දිවාදී ධාතු ගණයයි දිව කීලාදිංහි දිව ධාතුව ක්‍රීඩා කිරීම ආදීෙහි යෙදේ. දිවාදිතෝ යෝ ඉති දිවාදිතෝ යෝ යන සූත්‍රයෙන් කත්තරීයෝ කත්‍රෝ කාරකයෙහි ය ප්‍රත්‍යවේ. දිවාදිතෝ යෝ යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. දිවාදිතෝ යනුද යෝ යනුද පද දෙකයි. කත්තරී කියන පදේ අනුවර්තනය කරගෙන සූත්‍රයේ අර්ථ කියනවා දිවාදිතෝ. දිවාදී සූත්‍ර ගණ සූත්‍රයන් කෙරෙන් පරව කොටයිද මොකද්ද ඒකේ තේරුම? දිවාදී ගණයේ ධාතුන්ගෙන් පරව කත්‍රු කාරකයෙහි යෝ ය ප්‍රත්‍යවේ. තස්ස ඉති ආදී තස්ස යනාදී පදද කුබ්බ රූපං ඉති කුබ්බ රූපං යනුද ඒව මතු සූත්‍රයේදී යෙදේ. යථා කත්තරීච යනු ආදේශ විධානහා పూర్వ రూప విధాన సూత్రై ఇదిటిగా කියාගෙන යමු. యథా యందు కత్తరి యందు చ యందు మిహి పద తునై එතකොට මේකේ පද ගලපලා අර්ථ කියනවා. සද්ධාත්වං තත්ත ධාතු අන්තය සහිත වූ තත්ත ඒ විකරණය ප්‍රත්‍යයට යථා භාව කර්ම දෙකෙහිදී යම්සේද ඒ ආකාරයෙන් කත්තරීච කත්‍රූකාරකයෙහිද චවග්ග යකාර වකාරත්තං චවර්ග යකාර වකාර භවවේ. කුබ්බරූපංච పూర్వ రూపత్వయද වේ. අපි ඒ කියන්නේ මොකක්ද කියලා ඉතිරි ටික කතා කරගෙන ගිහින්නම් බලමු. භාව කම්මේසු යතහා භාව කාරක කර්මකාරකයන්හි යම් තේද යම් ආකාරයකට යප්පච්චයත් ආදේශෝ හෝති ය ප්‍රත්‍යයට ආදේශය වෙයිද තථා ඒ ආකාරයෙන් කත්තරීපි ඉති දිවාදී ගණ කත්‍රූකාරකයෙහිද වන්නේ යැයි යකාරත් කුබ්බ රූපෝ වෝ. යකාරය හට పూర్వ රූප වූ වකාරයක් වේ. දිත්තේ වකාර දිත්තය කළ කල්හි දෝ ධත්තච ඉති අත්‍ර දෝ ධත්තච යන මේ සූත්‍රයෙහි චකාරේන චකාර බලයෙන් බත්වයන් වකාර දෙදෙනාට බකාර දෙදෙනෙක් වේ. දිබ්බති යනුවෙන් පදය සැකසේ. තිබ්බන්ති ඉතියාදී තිබ්බන්ති යනාදී පදද සැකසේ. එතකොට මේ මොකද්ද කිව්වේ? මේ දියු ධාතුවේදී මොකක්ද යෙදෙන විකරණ ප්‍රත්‍ය? දියු ධාතුවෙන් පස්සේ විකරණ ප්‍රත්‍ය දියු ධාතුවෙන් පස්සේ ය විකරණ ප්‍රත්‍ය. එතකොට මේ ය විකරණ ප්‍රත්‍ය යථා කත්තරීච කියන සූත්‍රයෙන් කියවේ මොකක්ද? අපි කත්‍රෝකාරකේ කර්මකාරක ය ප්‍රත්‍ය ගත්තම ඔක දිත්ත දෙන විදිය ගැන කිව්වා. මතක ඇති? පච් ය කියන එක ච් ය හට ශකාරයක් අරගෙන ඒක දිත්ත කළා. එහෙදි කියන්නේ අන්න එතනදී කියපු රීතියම මෙතෙන්නත් බලපානවා කියන එකයි කියන්නේ. ඒ නිසා මෙතනදිත් ඒ යකාරය අන්න අර කර්මකාරකයේ යකාරය పూర్ව ව්‍යංජනයත් එක්ක එකතු වෙලා ආදේශයකටපත් උනානේ, යම් ආදේශයකට. ඒ විදිහටම මෙතනදිත් යෙදෙනවා කියන එකයි තේරුම. පැහැදිලිනේ? එතකොට අල් වයන්නකුයි යයන්නකුයි තිබ්බොත් මොකද්ද වෙන්නේ? යයන්නකුයි. ඔව්. වකාරයක්මයි. ඌ ය හට ව ඒක දිත්ත වෙනවා. ඒ නිසා වයන් දෙකයි. අපි පදේ හැදෙන හැටි බලමු. එතකොට ඒ විදිහට ඒ යකාරයත් එක්ක එකතු වුණාම වෙන්නේ මොකක්ද කියන එක අපි කලින් තස්ස චවග්ග යකාර වකාරත්තං කියන සූත්‍රයෙන් කතා කළා. ඒ ටික ආපහු පස්සේ එමෙයක ගිහිල්ලා බලා ගන්න නේද? එතකොට පැහැදිලි වෙයි. පැහැදිලිනේ? එතකොට දියු කීලා දින්නේ. දියු ධාතුව ක්‍රීඩා කිරීම ආදී අර්ථයේ යෙදෙන්නේ. ඊට පස්සේ මේ නාමම් හිපයොජ්ජමානී සූත්‍රයෙන් අර කලින් සූත්‍ර ටික ඒ විදිහටම පෙයාලම ඇතුලේ තී අම් දී ගන්නවා. විකරණ ප්‍රත්‍ය විදිහට ය ප්‍රත්‍ය ගන්නවා. දිව් ය කියලා දැන් තියෙන්නේ. ඌ ය කියන දෙන්නට හල් වකාරය පරදී භාවෝඨානී සූත්‍රයෙන් වකාරය දිත්ත වෙනවා. එතකොට දිව් වයනු දෙකයි. ඊට පස්සේ වයනු දෙකට බයනු දෙකක් අපි ගන්නවා. දෝදස්සච සූත්‍රයෙන්. එතකොට දිබ්බ කියලා දැන් හිතිනවා. ඒක වචනයේ ති ආඛ්‍යාත ප්‍රත්‍ය ගත්තම දිබ්බති කියලා ක්‍රියාපදෙ හැදෙනවා. දිව් යති කියලා තිබුණ එක දිව් යති දිබ්බති වුණා. පැහැදිලි. බහුවචනේ දිබ්බන්ති. ක්‍රීඩා කරා. එතකොට මේ ආදේශාදිය වෙන විදිය ගැන පොඩි සටහනක් අපි භාෂාවතරණයේ 33 පිටුවේදී දුන්නා. භාෂාවතරණයේ දෙවෙනි එකේ 33 පිටුවේ. එතනදී පොඩි සටහනක් තියෙනවා. ඒකට මේ එකතු කරලා අපි තව විස්තර ටිකක් දුන්නා. ඒ ආදේශ වෙන විදිය ගැන සූත්‍රයක් කියලා ඒ ටික එකතු කරලා ලියාගෙන ඇති මං හිතන්නේ පොත්වල නේද? ඉත නැති වෙන්නම ලියාගෙන ඇති. නේද?
වටේට ලියාගෙනදී
හරි. හරි. එතකොට මේ ආදේශ වෙන විදිය ගැන ආපහු මේ සූත්‍ර බලලා හුරු කරගන්න ඕනේ. මේ මේ විදියටයි ආදේශ වෙන්නේ. ඒවා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මේ ආදේශ වෙන විදිය. දැනට මෙතන තියෙනවායි කියලා මතක තියාගත්තම හරි ඒ ආදේශ කීපයක් ගැන හරි අපි එහෙමනම් ඊළඟ සූත්‍රයේ ඊළඟ කොටසට යමු. එතකොට ඔන්න දිවාදී ගණයත් අවසන් වෙනවා. ධාතු ගණ තුනක් ඉවරයි. ආඛ්‍යාත කාණ්ඩයේ ස්වාදි සු ආදී ධාතු ගණයයි. සු සවනි සු ධාතුව ඇතීම් අර්ථයෙහි වැටේ. ස්වාදිතෝ නු නා උනාච ඉති ස්වාදිතෝ නු නා උනාච යන සූත්‍රයෙන් කත්තරි කත්‍රු කාරකයෙහි නුආදයෝ නු ආදී ප්‍රත්‍යයෝ වෙති. මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. එතකොට මේකේ පද තුනක් තියෙනවා. ස්වාදිතෝ නුනා උනා සහච්ච කියලා. ස්වාදිතෝ කියන්නේ එකක්, නුනා උනා කියන්නේ තව පදයක්, ච කියන්නේ තව පදයක්. ඒකට ප්‍රත්‍ය තුනම එකට එකතු කරලා තමයි පෙන්වලා තියෙන්නේ. ඒකට මේ ධාතු ගණයේ විශේෂයක් තියෙනවා. ප්‍රත්‍ය කීයක් තියෙනවද විවර ජීවායස්ම? ප්‍රත්‍ය තුනයි තියෙන්නේ. නු ප්‍රත්‍ය, නා ප්‍රත්‍ය, ගුණා ප්‍රත්‍ය. ඒක ච නිපාත. අපි ඉතරක් බලමුකෝ. ඒතර නුච, නාච, ගුණාච. නු ප්‍රත්‍යත්, නා ප්‍රත්‍යත්. එතකොට මේකේ මේ ච ප්‍රත්‍යයෙන් කියවෙන විශේෂ අර්ථය ගැන අපි බලමුකෝ ඉස්සරහට. මෙතනම කියලා තියෙනවා ඈ මේ කියවෙන. හරි. අඤ්ඤේසු ච ඉති ඉහ අඤ්ඤේසු ච යන මේ සූත්‍රයෙහි චකාරේන චකාරයින් නුස්ස බුද්ධි නුක නු විකරණ ප්‍රත්‍යයට වූති වේ. සුනෝති යනුවෙන් පදයක් එකසේ. ඌ ලෝභෝ ඌ නු ප්‍රත්‍යයේ උකාර ලෝපය වේ. පොඩකින්ද උනා ප්‍රත්‍යයේ උනා ප්‍රත්‍යයේ උකාර ලෝපය වේ. සුනන්ති ඉතියාදි
සුනන්ති
යනාදී පදසකතේ මෙතනම් කියලා තියෙන්නේ නූ ප්‍රත්‍යේම යන්න කියන එකයි. ඔව් දෙකෙන්ම අපිට ගන්න පුළුවන් අනිත් එකෙන් කිටි කරංග වෙනවා. අපි මෙහෙම ඒ විදිහට ගමු. ඔව් යෙහි උකාර ලෝපයවේ සුනන්ති ඉතියාදි සුනන්ති යනාදී පදසකතේ. හරි. එතකොට ස්වාදී ධාතු ගණය මතක තියාගන්න තියෙන්නේ සූ සවනී කියන ධාතුව. ඒ ධාතුවත් එක්ක ඒ රටාවට යෙදෙන තවත් ධාතු කාණ්ඩයක් තියෙනවා. ඒ ධාතු කාණ්ඩයේදී යෙදෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය තුන. නු නා උනා කියන ප්‍රත්‍ය තමයි විකරණ ප්‍රත්‍ය විදියට එකතු වෙන්නේ. එතකොට ඔන්න පළවෙනි උදාහරණේ ගන්නවා සු ධාතුව. ඊට පස්සේ නු විකරණ ප්‍රත්‍ය ති අන්ති අපි ති ප්‍රත්‍ය ගත්තයි කියලා ගමු. ති ප්‍රත්‍ය ගන්නවා ආඛ්‍යාත ප්‍රත්‍ය විදියට. එතකොට දැන් පදේ හැදෙන්න ඕනේ මොනවා සුනුති කියලානේ. සුනෝති ඒ වුණාට එහෙම පදයක් හැදෙන්නේ නැහැ. පදේ තියෙන බුදු දේශනා සුනෝති කියලා. ඒ නිසා මෙන්න මේ විකරණ ප්‍රත්‍යයේ තියෙන උයන්න වෘද්ධි කරනවා අඤ්ඤේ සුච කියන සූත්‍රයෙන්. අඤ්ඤේ සුච කියන සූත්‍රයේ ච බලයෙන් මේ විකරණ ප්‍රත්‍යයේ තියෙන උයන්නත් ඕකාරයක් කරනවා. එතකොට සුනෝ කියලා මෙතන පදේ හැදෙනවා. සුනෝති. ඊට පස්සේ බහුවචනයේදී මේ නු විකරණ ප්‍රත්‍යයේ තියෙන උයන්න ලොප් වෙනවා. පුරස්වරය ඊට පස්සේ අන්ති කියන බහුවචන ප්‍රත්‍යයත් එක්ක එකතු වුණාම සුනන්ති කියලා වචනය හැදෙනවා. ඒකනම් හරි ලේසි. එතකොට නා විකරණ ප්‍රත්‍යෙදි දැන් අපි කියවේ නු ප්‍රත්‍යය ගැන විතරනේ. තව නා කියලා විකරණ ප්‍රත්‍යයක් තිබුණා. ඒ කියන ඒකත් එකතු වෙලා පද හැදෙනවද? නාවිකරණ ප්‍රත්‍ය. පද හැදෙන්නේ නැත්නම් එහෙම උත්තරණයක් දෙන්න ඕනේ නැහැ නේද? කියමු බලන්න උදාහරණයක්. නා සුනාති. මෙතන දැන් අපි හැදුවේ සුනෝති කියලානේ. ඊට සමානවම මේ නුයන්න වෙනුවට මෙතෙන්ද මූර්ධජ නායන් ඇවිල්ලා තව පදයක් හැදෙනවා සුනාති කියලා. එකම තේරුව. සුනෝති කියද්දී මේ නූ විකරණ ප්‍රත්‍ය ඇවිල්ලා හැදුනේ සුනාති කියද්දී නා විකරණ ප්‍රත්‍ය වේ. එතකොට තව පදයක් තිබුණානේ උනා කියලා. නැහැ. සුනෝති නෙවෙයි. ඒ හැදෙන්නේ මේකේ නෙවෙයි. පාපුනාති. පාපුනාති කියන පදේ හැදෙන්නේ උනා කියන විකරණ ප්‍රත්‍යයකට වෙලා. කොහොමද? ප උපසර්ග పూర్ව අප ධාතුව උනා විකරණ ප්‍රත්‍ය ති ආඛ්‍යාත ප්‍රත්‍ය ප ධන අප ධන උනා ධන ති පාපුනාති. ඒවා පස්සේ පද හදාගෙන බලන්න. ලියලා තියාගන්න. ප ධන අප ධන උනා ධන ති. ප කියන්නේ උපසර්ගය. ප උපසර්ගය. අප කියන්නේ ධාතු. හරි. අපි එතකොට ස්වාදී ගණයත් අවසන් වෙනවා. ස්වාදී ධාතු ගණය අවසන් වෙනවා. ඉතින් මේවත් අර ක්‍රමේටම ඉතිරි විභක්ති යටේ වර්ණගන්න, කර්මකාරක ආදී කාරකවල වර්ණගන්න, හේත්වර්ථ ආදී වර්ණගන්න පුරු කරගන්න ඕන. තේසං ඤෙය්‍යං. තෙත්ස දත යුතුයි නේද? ඉතිරි කටයුතු ටික කරන විදිය ඉතින් දැන් දැනගෙන තියෙන්න ඕන. මේ නිසා ආයෙ කියන්න ඈ. හරි ඊළඟ කොටසට අපි යමු. ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයේ කියාදි කියාදි ධාතු ගණයයි කී දබ්බ විනිමයේ කී ධාතුව ද්‍රව්‍ය හුවමාරුවෙහි වැටේ කියාදිතෝ නා ඉති කියාදිතෝ නා යන සූත්‍රයෙන් කත්තරීනා කර්තෘකාරකයෙහි නා විකරණ ප්‍රත්‍ය වේ කියාදිතෝ නා යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි කියාදිතෝ යනුද නා යනුද මෙහි පද දෙකයි එතකොට කත්තරී කියන පදේ මේකට අනුවර්තනය කරගෙන අපි මේකේ අර්ථ කියනවා කියාදිතෝ කී ආදී ධාතු ගණය කෙරෙන් පරව කත්තරි කර්තෘකාරකයෙහි නා නා විකරණ ප්‍රත්‍ය යෙදේ යදාදීනා යදාදී සූත්‍රයෙන් ඊස්තරස්තේ ධාත්වාන්ත ඊකාරය රස්ව කළ කල්හි කිනාති කිනන්ති ඉති ආදි යනාදී පද සැකසෙත්. එතකොට මොකක්ද මේ සූත්‍රයෙන් කීවේ? මේ කී ආදී ධාතුන්ගෙන් පස්සේ විකරණ ප්‍රත්‍ය විදියට යෙදෙන්නේ නා යන. මෙන්න බලන්න මේ නා විකරණ ප්‍රත්‍ය. එතකොට මේකෙදී අපිට මතක විදියට නම් මෙතනදී දන්තජ නයන්න ඇවිල්ලා ඒකට මූර්ධජ නයන්න ඇතැම් ධාතුවලදී දෙනවයි කියලා සටහනක් අපිට අහුවුනේ. අපි ඒක පොඩ්ඩක් බලලා කියන්න ඊළඟ දවසේදී. කීවා එහෙම නේද? ඔව්. එතකොට මේකේ මතක තියාගන්න දන්තජ නයන්නයි විකරණ ප්‍රත්‍ය විදියට අපි ගන්න. හරි නේද? ඔව්. එතකොට මෙතන දන්තජ නයන්න ගන්න. විකරණ ප්‍රත්‍ය දන්තජ නයන්නයි. ඇතැම් ධාතු වලදී මේ දන්තජ නයන්න මූර්ධජ නයන්නක් වෙනවා කියලා වෙනම විස්තරයක් කියනවා රූප සිද්ධියේ. ඒ නිසා ඒක මතක තියාගන්න. එතකොට විකර්ණ ප්‍රත්‍ය මොකද්ද? මොන ජීවයස්ම? දන්තජ නයන්නේ කියලා මතක තියාගත්තම හරි. ඊට පස්සේ කොහොමද අපි පද හැදුනේ කියලා බලමු. ධාතු එතකොට දීර්ඝවයි කියන්නේ මෙතන කී යන. කී කී දබ්බ විනිමයේ මේක එක පෙන්නලා නැහැ. ඒක හරියට ලියා ගන්න ඕන තමන් දියත්. ඔව්. ඔව්. ඊකාරය රස්ව කරන්න ඕන. ඊළඟට යදනුප්පන්නා සූත්‍රයෙන් ඒකත් මෙතන පෙන්නලා නැහැ. කෙටියෙන්මයි අරන් තියෙන්නේ. ඒක රස්ව කරලාම ලියලා පටන් ගත්තිනේ. ඒක ඉනික වැරදි. ඒක ලියද්දි එතකොට මේක කී කියලා දීර්ඝව ලියාගෙන ඊට පස්සේ මෙතන දන්තජ නා විකරණ ප්‍රත්‍ය අරගෙන මේ කී යන්න කියන්නක් කරගන්න ඕන යදනුප්පන්නා සූත්‍රයෙන්. එතකොට කී යන්න රස්ව කරනවා කී කියලා. ඊපස් ඉතින් හරි ලේසි. විකරණ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා. කිනාති දීර්ඝව දා ගන්න එක ධාතුවට මේ විදිහට පෙන්වලා තියෙනවා. ඔව්. දැන් මේ පදේ විතරක් නෙවෙයිනේ හැදෙන්නේ. එතකොට කීත පැහැදිලිද? දැන් ඒකේ ඒ කී ධාතුවේම හැදෙන්නේ කීත කියන පදේ. නැත්නම් ඒක කිත වෙනවා. තේරුණාද? එනිසා ඒ දැන් ධාතුවක් නම් කරන්නේ ඒ ධාතුවෙන් හැදෙන සියලු පද දිහා බලලා. පැහැදිලිද? මේ සියල්ලටම ගැලපෙන විදිහට තමයි ධාතුව නම් කරන්නේ. කියන්නේ තිබ්බා නම් නැත්නම් මේ පදේ හදන්න ලේසි. හැබැයි කීත කියද්දී ආයෙ දීර්ඝ කරන්න වෙනවා. තේමද? කිතක ප්‍රත්‍ය හද කිතක පදේ හද. හරි. ඊට මේකේ තව මොනවා හෝ ගැටලුවක් තියේද? ධම්මවිසුද්ධිය. ගැටුවන්නේ නේද? මූර්දජ. අල්ප ප්‍රමහප්‍රාණ නේද? නයන්නට. මොකද්ද? දන්තජය. නයන්න දන්තජය. කිනාති කියන තැන. ඒ කිනාති කියන තැනද? ආයතන මූර්දජ වෙනවා. විකරණ ප්‍රත්‍ය දන්තජය. ඔව් හැමතැනම දන්තජ වෙන්න ඕන. දැන් මේ පොත්වල දන්තජව තියෙනවා. රූපතිති පොත්වලත් ඒ මුද්‍රණය කරපු පොත්වල බලන්න ඒවත් දන්තජව තියෙනවා. ඒකේ ඉතින් ව්‍යාකරණ පොත්වලම කියලා තියෙනවා මූර්දජ වෙන්නේ මේ සූත්‍රයෙන් කියන එක. ඒ නිසා දන්තජව ලියා ගන්න දැන්. මූර්දජ වෙන්න වෙනම කියනවා. මේ විදියට මූර්දජ වෙනවායි කියලා. ඇතැම් තැනක. ඔමෙක වැරදි ඒක තමයි. මෙතන වැරදි. මේ වගේ තියෙන මූර්දජ මේ ඇතැම් බාලාවතාර මේ ඔව් මේකේ හදා. මේ වගේ හරි මේ තත්ත්ව දීපිකාවෙම දන්තජව පෙන්වලා තියෙනවා. මොකේද? ඔව් ඒක තමයි. ඇතැම් පදවලදී දන්තජ නයන්න මූර්දජ වෙනවා කියලා කියලා තියෙනවා. ඔව් ඔව් රූප සිද්ධියදී කියනවා. අපි එතන මෙතන ඒක ලියන්න ඕනේ. දැනට ওই විදිහට යම්. ඔව් ඔව්. නාත් මූර්දජ පෙන්වන්න ඕනේ. දැනට මේ බාලාවතාරයේදී මොකුත් කියන්නේ නැති නිසා අපි යදනුප්පන්නා සූත්‍රයෙන් කියලා තමයි ඉතින් ගන්න වෙන්නේ. ඔව්. ඒක මූර්දජ තමයි තියෙන්නේ. ඔව් ඒකත් දන්තජ කරගන්න. ඔය එක තමයි ඒක දන්තජ කරගන්න. වෙන සූත්‍රයක් කියලා නැති නිසා මූර්දජය කරන්න අපිට යදාදි සූත්‍රය තමයි ගන්න ඕනේ. වෙන සූත්‍රයක් කියලා තිබුණොත් කොහේ හරි ඒක සුදුසු විදිහට ගන්න. කියලා නැන්නේ ඉතින් මෙතන කියන්නේ ඒ නිසා. අපි ඊළඟ කොටසට යමු. ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයෙහි ගහාදි ගහාදි ධාතු ගණය කියනු ලැබේ. ගහ උපාදානි ගහ ධාතුව ගැනීම අර්ථයෙහි ගහාදිතෝ උපඋන්හා ඉති ගහාදිතෝ උපඋන්හා යන සූත්‍රයෙන් කත්තරී උපඋන්හාච කතෘ කාරකයෙහි එප්ප ප්‍රත්‍යත් ඉන්හා ප්‍රත්‍යත් විකරණ ලෙස යෙදෙත් ගහාදිතෝ උප්ප ඉන්හා යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. එතකොට ඒකේ ගහාදිතෝ කියන්නේ එක පදයක්, උප්ප ඉන්හා කියන්නේ එක පදයක්. අපි මේකේ අර්ථ කියනවා පද ගලපලා. එතකොට ගහ ආදී ධාතු ගණය කෙරෙන් පරව කතෘ කාරකයෙහි උප්ප ඉන්හා කියන විකරණ ප්‍රත්‍ය දෙක යෙදෙනවා කියන එකයි තේරුම. හරි. ඉතින් ටිකක් කියලා අපි විස්තර කරමු. ඔව් මේකත් කියන්නේ ගහ ධාතුව ඔව් මේක උප ධාතු ගණයක් කියලා කියන්නේ ප්‍රධාන ධාතු ගණයක් නෙවෙයි. නමුත් මේකත් ධාතු ගණයක් කියලා ඇතැම් තැනක පෙන්නලා තියෙනවා. ඒක දැනට කෙටියෙන් මතක තියාගන්න මේක උප ගණයක් ප්‍රධාන ගණයක් නෙවෙයි. මතක විදියට බුවාදී ගණය ඇතුළතම තමයි මේකත් ගන්න කියලා. ඈ ඔව් විස්තරේ තියෙනවා. ධාතු මංජුසාවේ විස්තරේ තියෙනවා. කියවලා තියෙනවා හොඳට ඒ කියන්නේ පිටත නේද? ගහස්ස ගේ උප්පේ ඉති ගහස්ස ගේ පේ යන සූත්‍රයෙන් ගේ මෙම ගමු ගේ ආදේශේ ගහ ධාතුවට ගේ ආදේශය කළ කල්හි ගෙප්පති ගෙප්පති යනුවෙන් පදයක් තකසේ. මේ ආදේශ විධාන සූත්‍රයකි. එතකොට මේකේ ගහස්ස කියන්නේ එක පදයක්, ගේ කියන්නේ එක පදයක්, පේ කියන්නේ එක පදයක්. පද ගලපලා කියන්නේ උප්ප ප්‍රත්‍ය පිටිපස්සෙන් තියද්දී ගහස්සගේ ගහ ධාතුවට ගේ කියලා ආදේශයක් වෙනවා. ගහහට ගේ ආදේශයක්. එතකොට බලමු අපි කොහොමද පදේ හැදෙන්නේ. අපි ඉතිරියකක් කියලා මින් හා ලෝකෝ උන්හාම් කි ඉති හා ලෝකෝ උන්හාම් හි යන සූත්‍රයෙන් ධාත්වන්තස්ස හත ලෝකෝ ගහ ධාතුවේ අන්ත වූ හකාරය ලොප්වේ ගණ්හාති ගණ්හන්ති ඉති ආදී යන ආදී උදාහරණ පද සැකසේ. තොර මොකක්ද මේ සූත්‍ර තුනෙන් කියන්නේ? පළවෙනි සූත්‍රයෙන් කියන්නේ ගහ ධාතුවෙන් පස්සේ ප්‍රත්‍ය දෙකක් යෙදෙනවා, විකරණ ප්‍රත්‍ය දෙකක්. මොකද්ද? ප කියලා පයින් දෙකක් බැඳි, පයින් දෙකක්කට බැඳලා ප ප්‍රත්‍යයි හා ප්‍රත්‍යයි. ඊට පස්සේ මේ ප ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන තැනදී ගහ ධාතුවටම ගේ කියලා ආදේශයක් වෙනවා. ප ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවා නම් ගහහට ගේ ආදේශය. එතකොට ගෙප්ප කියලා හදනවා අපි. ගෙප්ප ති. ඒකේ තේරුම ගණ්හාති කියන එකම තමයි. ඊට පස්සේ ඉන්හා ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දී ගහ ධාතුවේ හයන්න ලොප් වෙනවා. පැහැදිලිනේ? ගහ ධාතුවේ හයන්න ලොප් වෙනවා. ගණ්හාති කියලා පදේ හදනවා. අපි බලමු කොහොමද පද හදන්නේ කියලා. ඒ ගණයේ ඔ වෙන පද නම් පෙන්නලා නැහැ. මේකෙදි කියන්නේ ඒ නිසා තමයි කියන්නේ මෙතන අර මේක මේ එක ධාතුවකට එක පදයකට විතරක් මේ වගේ හදන එකට වඩා ලේසි ඒක වෙනම ක්‍රමයකින් හදුවා නම් කියලා. තව විස්තර පස්සේ බලමු මේ. ඉතින් මෙතන දැනට කොහොමත් වෙන උදාහරණ පෙන්වන්නේ නැහැ. අපි ඉක්මනට වෙලාව තිබුණොත් අද රූප සිද්ධියත් ওই ටික ඉක්මනට බලාගෙන යමු. එතකොට ප්‍රශ්න තියෙන ඒවා ටිකක් විසඳි. එතකොට ගහ ධාතුව ගන්නවා උපාදානිය දැඩිව ගැනීමක් තියෙන. ඊට පස්සේ අර විදියටම අරගෙන අපි මේකේ පද දෙආකාරයකට පද මේ විදියට හදා ගන්නවා. කොහොමද? ප්‍රප්ප ප්‍රත්‍යය දෙන තැනදී ගහ ධාතුවට ගෙහ ආදේශය වෙනවා. එතකොට ගෙප්ප කියලා පදයක් හැදෙනවා. එතකොට ඉන්හා ප්‍රත්‍ය එකතු වෙන තැනදී මේ දෙවෙනි අවස්ථාව පළවෙනි පදය මේ දෙවෙනි පදය. එතකොට ගහ ධාතුවෙන් පස්සේ ඉන්හා විකරණය යෙදෙන තැනදී මේ ගහ ධාතුවේ හයන්න ලොප් වෙනවා හා ලෝකෝ කියන සූත්‍රයෙන්. එතකොට ගන්හා කියලා හැදෙනවා. එතකොට ගෙප්ප කියන්නේ එක අංගයක්, ගන්හා කියන්නේ එක අංගයක්. එතකොට අංග දෙකක් තියෙනවා. ඒ දෙකටම වෙන වෙනම ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ද තී ප්‍රත්‍යයයි මෙතෙන්දයි තී ප්‍රත්‍ය එකතු කරලා සමාන පද දෙකක් හැදෙනවා. ගෙප්පති ගන්හාති. බහුවචනේ ගෙප්පන්ති ගන්හන්ති. ওই විදියටයි. හැදෙන්නේ. ඒ විදියට පද හැදෙන විදිය මතක තියාගන්න. ඒකයි මේ ඊට පස්සේ ඒක වචන පදේ හැදෙනවා ගෙප්පති ගන්හාති. බහුවචනේ ඉතින් අර විදියටම ගෙප්පන්ති ගන්හන්ති. ගන්හන්ති කියන තැනදී ගන්හා කියන අංගයේ පූර්ව ඊට පස්සේ අන්ති ප්‍රත්‍ය තියෙන්නේ පූර්වස්වරේ ලොප් වෙනවා. තරලෝකෝ සූත්‍රේ. ඒ නිසා ගන්හන්ති කියලා කෙටියෙන් එතන හැදුවා. ගන්හාන්ති නම නෙවෙයි. ගන්හන්ති. මකෝ ගැටුවක් තියේද? අල්ලගෙන ඉන්නත්. එකම ධාතුවේ අර්ථ ගොඩක් තියෙනවා. මේකද යන්තම් මම අල්ලන්නත් පුළුවන් නේ. ඒවට කුසති ඒ වගේ වචන තමයි යෙදේ. පහසයි ස්පර්ශ කරයි කියන්නේ. මේ කියන්නේ එහෙම නෙමෙයි අල්ලගන්න දෙවි. ඉතින් මනසින් අල්ලගන්න එකටත් ඒ තැනක ඉතින් කියන්න පුළුවන් නේද? හරි. ඊළඟ කොටසට යමු නේද? පැහැදිලියදී ගැටවන්නේ ඈ. මේකේ තියෙනවා සමහර ඒවා වැරදි දැක් පේනවන්නේ නේ. ඒ නිසා ඒ විදිහටම බලන්න යන්නත් එපා. හරි. ඊට පස්සේ ඕන්න අපිට දැන් කතා කරන්න යන්න තියෙන්නේ තන ආදී ගණය. තනු ආදී ධාතු ගණය. තනු ආදී ධාතු ගණය. ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයෙහි තනාදි තනු ආදී ධාතු ගණයයි. කර කරණි කර ධාතුව කිරීම් අර්ථයෙහි වැටි. තනාදිතෝ ඕ ඉරා මෙය ප්‍රත්‍ය විධාන සූත්‍රයකි. තනාදිතෝ යනුද ඕ ඉරා යනුද පද දෙකයි. තොට මේකේ කත්තරේ කියන පදේ ධනවර්ධනය කරලා අර්ථ කියනවා තනාදිතෝ තනුවාදී ධාතු ගණය කෙරෙන් කත්තරී කර්තෘකාරකයෙහි ඕ ඉරා ඕ විකරණ ප්‍රත්‍යත් ඉර විකරණ ප්‍රත්‍යත් යෙදේ කියලයි එතකොට අර්ථ කියන්නේ. වැදගත්ද? අපි එතකොට ඒකේ වෘත්‍ය කියමු. තනු ඉච්ඡේව මාදීහි ධාතුහි තනු යන මේ ආදී ධාතුන් කෙරෙන් පරව කත්තරී කතෘකාරකයෙහි ඕ ඉරා හුති ඕ ප්‍රත්‍යත් ඉර ප්‍රත්‍යත් විකරණ වශයෙන් යෙදෙත්. කරෝති කරෝති යනුවෙන් පදය සැකසේ. යදාදීනා යදාදී සූත්‍රයෙන් ධාතු රස්ස ලෝකෝ කර ධාතුවේ රකාරය ලෝපවි කෛරති කෛරති යනුවෙන්ද විකල්ප පදයක් එකසේ. අපි මේ පදේ හැදුන හැටි බලාගෙන නම් ඊට පස්සේ මේ මුල් පද දෙක හැදෙන හැටි කියන්නේ ඒ ටික මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ තනාදිතෝ ඕ ඉරා කියන සූත්‍රයෙන් කියන්නේ මොකක්ද? මේ තනු ආදී ධාතු ගණයෙන් පස්සේ විකරණ ප්‍රත්‍ය දෙකක් යෙදෙනවා, ඕ ප්‍රත්‍යයයි ඉර ප්‍රත්‍යයයි. එතකොට දැන් තනු ධාතුව ගත්තේ නැහැ. ඒ ඇයි? මේ තනු ධාතුවෙන් පස්සේ ඉර කියන විකරණ ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ ප්‍රත්‍ය දෙක හැම ධාතුවක් එක්කම යෙදෙනවා කියලා කියන්නේ නැහැ. මේ ධාතු ගණයේ තියෙන ධාතු අතරින් ඇතැම් ධාතුත් එක්ක බහුලව ඕ ප්‍රත්‍ය යෙදෙනවා. ඉර ප්‍රත්‍ය ගැන කියන්නේ කර ධාතුවේ තමයි විශේෂයෙන් යෙදෙනවායි කියලා. අනිත් ධාතුත් එක්ක ප්‍රකට නැහැ. ඒ නිසා මේ ඒ ප්‍රත්‍ය දෙකම යෙදෙන කර ධාතුව උදාහරණයට ගත්තා. අනිත් හැම එකේම අපි ගත්තේ ඒ ධාතු ගණයේ නමෙන් කියවෙන ධාතුවනේ. හැබැයි බුවාදී ගණයේදීත් අපි හැදුවේ පච ධාතු වර්ගන. බූ ධාතුවෙන් පටන් ගත්තට පච ධාතු වර්ගන තමයි හැදුවේ. මොකද කර්මකාරකයට ගන්න අමාරු නිසා. හරි, එතකොට දැන් මෙතන කර ධාතුව ගත්තා කිරීම අර්ථයෙන්. ඕ ප්‍රත්‍යයයි ඉර ප්‍රත්‍යයයි කියන දෙකම ගන්න පුළුවන්. එතකොට ඔන්න අපි අවස්ථා දෙකක් හදාගත්තා. එක තැනක ඕ ප්‍රත්‍ය ගත්තා, එක තැනක ඉර ප්‍රත්‍ය ගත්තා. ඊට පස්සේ ඕ ප්‍රත්‍ය ගත්ත තැන කර ධාතුවේ පූර්ව ස්වරය ඉතින් අයින් වෙනවා කොහොමත්. අයින් වෙලා මේ ඕකාරයත් එක්ක එකතු වුණාම කරෝ කියලා වචනයක් එනවා. කරෝ. එතකොට මේ අංගය අපි මේ හදාගත්තේ එක අංගයක්. එතකොට මේ අංගයත් එක්ක අර ආඛ්‍යාත ප්‍රත්‍ය ඔක්කොම එකතු කරලා පද හදාගන්න පුළුවන්. කරෝති, කරොන්ති, කරෝති, කරෝත, කරෝමි, කරෝ. ඔය විදිහට කරෝ කියන එකත් එක්ක ඉතිරි පද ටික හදාගන්න පුළුවන්. එතකොට තව පදයක් අපිට හදාගන්න ඕන ඉර ප්‍රත්‍ය එකතු කරලා. කර ධාතුව දන ඉර. මෙතනදී විශේෂයක් වෙනවා ඉර ප්‍රත්‍යයේ දෙද්දී කර ධාතුවේ පදාන්ත හකාරය ඒ ව්‍යංජනයත් එක්කම අයින් වෙලා යනවා. ස්වරයයි ව්‍යංජනයයි දෙන්නම අයින් වෙලා යනවා. ඊට පස්සේ දැන් ඉතුරු වෙන්නේ කයන්න විතරයි ධාතුවේ. ඊට පස්සේ ඉර කියන විකරණය එකතු වෙනවා කෛර කියලා කොටසක් ඉතිරි වෙනවා. ඒතර කෛර කියන්නේ අංගය. ඒක එක්කත් අර විදිහටම පද හදන්න පුළුවන්. හදලා කියමු බලන්න නිපුණ තිලකායස්ම කෛර කියන අංගය එකතු වෙලා හැදෙන පද ටික ආඛ්‍යාත ප්‍රත්‍ය ටික එකතු කරලා කියාගෙන යමු බලන්න. නෑ, කෛර කියන කොටස එකතු කරලා කරෝ කියන එක වෙනුවට දැන් කෛර කියලා එකතු වෙයි. කෛරති, කෛරන්ති, ඒ විදිහට. නෑ, ඒක අතීත ක්‍රියාපදේ. ඒ ඊ ඊ ප්‍රත්‍ය රස විලානේ. කෛරති, කෛරන්ති, කෛරති, කෛරාත කියලා තිබෙනවා. කෛරාමි, කෛරාම, කෛරත කියලා පිටට එනවා කියලායි පේන්නේ. පැහැදිලිනේ? ඒත් ඒ විදිහට හැදෙනවා. ඒ දෙකේම තේරුම් එකයි. කරෝති, කරොන්ති කියලා කියවත්, කෛරති, කෛරන්ති කියලා කියවත් අර්ථ සමානයි. ඊට පස්සේ ඔන්න ඊට තවත් පොඩි වෙනස් විදියකට තවත් අංගයක් හැදෙනවා. ඒක ගැන තමයි ඊළඟට විස්තර කියන්නේ. අපි ඒ ටිකත් බලාගෙන යමු. උත්තමෝකාරෝච ඉති. උත්තමෝකාරෝච යන සූත්‍රයෙන් ඕස උත්තංවා ඕ විකරණ ප්‍රත්‍යයට උකාරයක් වේ. නැත්තම් ඕ විකරණ ප්‍රත්‍ය උත්වයක් වෙනවා. ඒ කියන්නේ උයන්නක් වෙනවා කියන එකයි. ඕ විකරණ ප්‍රත්‍යට ඌ ආදේශයක් වෙනවා. එතකොට මේක මොන විධාන සූත්‍රයක්ද? ආදේශ විධාන සූත්‍රයක් නේ. එතකොට මේකෙත් පද වෙන් කරගත්තම උත්තං ඕකාරෝ ච කියලා වෙනවා. පද තුනයි. එතකොට ඒ වගේ අර්ථත් පැහැදිලි. ඕකාරෝ වා උත්තං. ඕකාරය විවක්තිත විභාෂා වශයෙන් උත්තයක්කට පැමිණි. එහෙම නැත්නම් උකාරයක් වේ කියන එකයි තේරුම. අපි ඊට පස්සේ ඉතිරි ටිකත් පොඩ්ඩක් කියාගෙන ගිහිල්ලා ඉමු. කරස්ස කාරෝච ඉති. කරස්ස කාරෝච යන සූත්‍රයෙන් දාත්ව කරස්ස උත්තංවා විකල්පයෙන් ධාතුවේ අයන්නට උකාරයක් වේ. ඒ කියන්නේ ධාතුවේ ඇති හකාරස්ස අකාරයට උකාරයක් වේ. මොකද වුනේ? අකාරතු කාර්යයක් තියෙන මේ ධාතුයි. කර ධාතුව කියන්නේ අකාරයට උකාර. අකාරත් අකාරයට උකාරයක් වේ. මේ කියේ මොකද? කර කියන තැන තියෙන කයන්න ක කියන තැන කු වෙනවා කියන එකයි කිව්වේ. ක කියපු තැන කු වෙනවා. කයන්නේ තියෙන අයන්න උයන්නක් වෙනවා. ර ර ලෝපෝ ධාතුවේ රකාර ලෝප වේ. උස්සවෝ උකාරයට වකාර වේ. ඒ කියන්නේ උකාරය කියලා මේ කිව්වේ මොන උයන්නද? මේ වයන්නක් වෙන්නේ ඕහට ආදේශ වුණු උකාරයක. පැහැදිලි නේ? ඒකට කෙටියෙන් මේ ඕ යන්න වයන්නක් වුණා කියලා වගේ මතක තියාගත්තත් හරියට. පැහැදිලි නේ? ඒ කියන්නේ විකරණයට ආදේශ වූ උකාරයට වකාරයක් වේ කියලා මතක තියාගත්තම හරියට. ද්විත්තේ ද්විත්තය වූ කල්හි බද්වයන් වකාරයට බකාර දෙකක් වේ. එතකොට ඒ කියන්නේ වකාර දෙන්නට බකාර දෙන්නෙක් වෙනවා දෝදස්සක සූත්‍රයේ. පැහැදිලිනේ? අපි ඉස්සරහට කතා කරගෙන යමු මේක ඉතිරිකක් කියාගෙන ගිහිල්ලා. කුප්පන්ති හරොන්තිවා වා විකල්පයෙන් උප්පන්ති කරොන්ති යයි පද සැකසේ. අත්තනෝ පදේ අත්තනෝ පදයෙහි කුරුතේ උප්පන්තේ ඉති ආදී. කුරුතේ උප්පන්තේ යනාදී පද සැකසේ. හරි. තොර මෙතන මේ උයන්නක් ගන්න කියලා කිව්වේ කියන හේතුවක් තියෙනවා. මෙන්න මේ මෙතන උයන්නක් ගන්න ඒ ආදේශ කරන්න කිව්වේ කුරුතේ වගේ පද හදා ගන්න. තේරුණාද? දැන් මේ ඕයන්නම තිබ්බොත් කුරුතේ කියන පදේ හදා ගන්න බෑ. ඒ නිසා තමයි මේ ඕහට උයන්න ගන්න කියලා කිව්වේ. පැහැදිලිද? තොර මෙතන කු මේකත් එකතු මේක ලොක් නොකර උයන් එක තුල කුරු කියලා පදයක් ඇතේ. ඊපස්සේ තේ කියන ප්‍රත්‍යක තුල කුරු තේ කියලා පදයකුත් හදා ගන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ ටික බලාගෙන යමු හැදුණු විදිය? කර ධාතුව තිබුණා. ඊට පස්සේ ඕ විකරණ ප්‍රත්‍ය ගත්තා. මේ තුන්වෙනි විකල්පෙ මේ හැදුවේ තුන්වෙනි අවස්ථාව කර ධාතුව ඕ විකරණය. ඊට පස්සේ කර ධාතුවේ කයන්නේ තියෙන අයන්නට උකාරයක් ගත්තා. කරස්ස කාරෝච කියන සූත්‍රයේ අයන්නට උයන්න. එතකොට දැන් තියෙන්නේ කුර. කුර දන උ මේ ඕ යන්නට උයන්න ගත්ත උත්තමෝ කාරෝච සූත්‍රයෙන් ඕ විකරණයට උයන්න. ඊට පස්සේ කර ධාතුවේ කයන්නේ තියෙන අයන්නට උයන්න ගත්ත කරස්ස කාරෝච සූත්‍රයෙන් දැන් තියෙන්නේ එතකොට කුර දන ඌ කියලා. ඊට පස්සේ මේ රකාරය ලොක් කරනවා යදනුප්පන්නා සූත්‍රය. එතකොට දැන් තියෙන්නේ කූ දන ඌ කියලා. කූ දන ඌ. ඒ උයන්නට හල් වකාරයක් මමෝදු දන්තානං සූත්‍රය. උයන්නට හල් වයන්න. ඊට පස්සේ වයන්න දිත්ත කරනවා පරදේ භාවෝ සූත්‍රය. එතකොට දැන් තියෙන්නේ කූව වයන දෙකක්. වයන දෙකට වයන දෙකක් ගන්නවා දෝදස්සික සූත්‍රයෙන්. එතකොට කුබ්බ කියලා දැන් තියෙනවා. ඒක එතකොට එක අංගයක් කුබ්බ. ඒක මතක තියාගන්නවා. එතකොට මෙහෙම අංගයක් හිටිනවා කුබ්බ. ඊට පස්සේ ඒකට එකතු කරන්න ඕන තී ආදී ආඛ්‍යාත ප්‍රත්‍ය. මේ ඔක්කොටම දැන් එතකොට විකල්ප අංග තුනක් තියෙනවා. කරෝ කුබ්බ කෛර මේ විදිහේ අංග තුනක් තියෙනවා. ඒ අංග තුනටම අපිට තී අන්ති ආදී විභක්ති ප්‍රත්‍ය එකතු කරන්න පුළුවන්. එතකොට විකල්ප පද තුනක් හැදෙනවා. මේකට තියන්න එකතු වෙලා කරෝති කුබ්බති කෛරති. කරොන්ති කුබ්බන්ති කෛරන්ති. ඒ විදිහට. එතකොට මේ මතක තියාගන්න මේ විදිහේ අංග තුනක් වෙන වෙනම හැදෙනවා. කරෝ කෛර කුබ්බ. පැහැදිලි වෙන කතාව? අත්නෝපද ඔව් යටින් එනවා නේ. මේකේ කර්මකාරක පදත් පෙන්නලා තියෙනවා, අපි බලමු. අත්නෝපද පෙන්නලා නැහැ මේකේ හදන හැටි. ඒවා ඉතින් හදා ගන්න පුළුවන්. මේ විදිහටම ඉතින් උදාහරණ ටික හදා ගන්න. කුරුතේ කියන එක කුබ්බන්තේ ඒවා හදා ගන්න පුළුවන්. ඒකට තේ ආදී ප්‍රත්‍යයන් වෙනස් වෙන්නේ. එතන මතක තියාගන්න තියෙන්නේ මෙතන කූ උනා මේක ලොක් කරන්නේ නැහැ. රයන ලොක් කරන්නේ නැතුව මේ උයන්නට එකතු කරනවා. ඒකට කුරු. ඊට පස්සේ තේ. තේ ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වුනහම කුරුතේ. ඒවා ඉතින් දැන් තියෙන දැනීමෙන් හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒවා හදන හැටි විශේෂයෙන් කියන්නේ නැහැ. පෙන් ටිකක් එහෙම වළඳලා ඉන්න නේද? ඈ? කුරුතේ කියන එක කොහොමද හදන්නේ? රයන් බ්ලොක් කරලා. ධාතුන් හැදුන එකම විදිය පද ඉති ටික තියාගෙන යමු. කම්මේයෝ කර්මකාරක යෙහි ය ප්‍රත්‍යවි ඉවන්නාගමෝවා ඉති ඉවන්නාගමෝවා යන සූත්‍රයෙන් ඉති ආගමෝවා විකල්පයෙන් ඉකාර ඊකාර ආගමය වේ යත් දිත්තේ ය ප්‍රත්‍ය දිත්ත වූ කල්හි හරියතේ හරියන්තේ යනුවෙන් පද සැකසේ පක්ඛේ රා ලෝකෝ එක් පක්ෂයේහි ධාතුවේ රකාර ලෝපය වේ කයියතේ යනුවෙන් කර්මකාරක පදයක් සැකසේ. හරි, අපි ඒ ටිකත් බලාගෙන යමු. කර්මකාරක පද හැදෙන හැටි කර ධාතුව ය ප්‍රත්‍ය ඊට පස්සේ පදාන්තය අයින් වෙනවා. ඒතර දැන් තියෙන්නේ කර් ධන. මෙතනදී ඉවන්නාගමෝ කියන සූත්‍රයෙන් ඉකාර ආගමයක් වෙනවා. කර් ධන ඊ ඊට පස්සේ ය විකරණ ප්‍රත්‍යයි. භාවකම්මේසු යෝ සූත්‍රයෙන් තමයි ය ප්‍රත්‍ය ගන්නේ. ඒවා ඉතින් කලින් අපි කියවන්නේ. කර ධාතුව ඊට පස්සේ භාව කම්මේසු යෝ සූත්‍රයෙන් කර්මකාරකය ප්‍රත්‍ය. ඊට පස්සේ ඊට කලින් ඉවන්නාගම වා සූත්‍රයෙන් ඊකාරයක් ආගම දෙනවා කර ධාතුවෙන් පස්සේ විකර්ණ ප්‍රත්‍යයට කලින්. ඊට පස්සේ ධාතුවේ අන්තය ලොප් වෙනවා, යන්නත් එක්ක එකතු වෙනවා. එතකොට කරිය කරිය කියලා ඉදෙන් තියෙනවා. කරිය කරිය යකාර දිත්ත වෙනවා පරදේ භව සූත්‍රය. එතකොට කරිය කියලා මේ විදිහට පදේ හැදෙනවා. කරිය. ඒ වගේම විකල්පයෙන් තව එක පදයක් හැදෙනවා. මේ රකාරය ලොප් වෙලා මේ රයන්න ලොප් වෙලා. එතකොට රකාරය ලොප් වෙලා යකාරය දිත්ත වෙනවා. පැහැදිලිනේ? එතකොට යන්නක් ඉන්නේ නැහැ. යන්නක් ඉන්නේ නැහැ. කෙලින්ම මේ රකාරය ලොප් වීම විතරයි ඉන්නේ. එතකොට කය්‍ය. එතකොට කොහමද ඒක වෙන්නේ? කර ධාතුව දන යයන්න රයන්න ලොප් වුණා. එතකොට දැන් තියෙන්නේ කය කියලායි. යයන්න දිත්ත වුණා කය්‍ය කියලා වචන හැදෙනවා. එතකොට මේ දෙක එතකොට අංග දෙකක්. ඒ අංග දෙකට කර්මකාරක අංග දෙකක් නේ දැන් මේ. කර්මකාරක ය ප්‍රත්‍යයක තුනේ කර්මකාරක අංග දෙකක් එතකොට හැදෙනවා කරිය කය්‍ය කියලා. එතකොට ඒ දෙකට තේ අන්තේ ආදී ප්‍රත්‍ය අපි එකතු කරගන්නවා. එතකොට කොහමද කර්මකාරක පද හැදෙනවා? කරියතේ කය්‍යතේ. බහුවචනේ කරියන්තේ කය්‍යන්තේ. ඉතින් මේ වගේ හැම පදයක්ම දේශනාවේ තියෙනවද කියන එක හොයලා බලන්න පස්සේ කාලෙක. ඉතින් හැම පදයක්ම බුද්ධ දේශනාවයේ දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට පද හදා ගන්න පුළුවන්. පැහැදිලිනේ? දැනට දවන මතක තියාගන්න මේ පද හැදුණු විදිය. ඔව් මෙතන රයන ලොක් කරලා ගන්නතෝ කියන්නේ ගන්න ඕනනේ ධාතුවේදී තියෙන එකනේ. ඔව් අර උඩින් රයන ලොක් කරේ යදාදි සූත්‍රයෙන්. හරි ඉතිරි කොටස අපි කියාගෙන යමු නේද? වා ඉති ඒව වා යනු මතු සූත්‍රයේහි වැටේ. හරත් කාසත්තන් අජ්‍ය තනින් තනින්හි පද වෙන් කරන්නේ කොහොමද? අජ්ජතනිමිහි අජ්ජතනිමිහි අම්හි නේද මේ සත්තනී එක වචන මිහි ප්‍රත්‍යයකට වඩා අජ්ජතනීය පරකල්ප කියන එක. හරි අපි ඒකේ පද එතකොට කරස්ස කියන්නේ එක පදයක්, කාසත්තං කියන්නේ එක පදයක්, අජ්ජතනිමිහි කියන්නේ තව පදයක්. එතකොට මේ පද තුන එකතු කරලා වා කියන අනුව පදෙත් අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. අජ්‍යතනින්හි අජ්‍යතනී විභක්තිය පසුව ඇති කල්හි වා විකල්පයෙන් කරස්ස කර ධාතුවට කා සත්තං කාස යන ආදේශය වේ. එතකොට අපි මේකේ වෘත්තිය කියමු. අජ්‍යතනිම්හි පරේ අජ්‍යතනී විභක්තිය පරකල්හි කරස්ස කාසාදේශෝ. කර ධාතුවට කා ආදේශය වා හෝති විකල්පයෙන් වෙයි. යදා දිනා ඊස්සරත්තේ යදාදී සූත්‍රයෙන් ඊ ආඛ්‍යාත ප්‍රත්‍ය කෙටි කළ කල්හි අකාති අකරි යන ක්‍රියාපද සැකසී. අකාතුං අකරුං ඉච්ඡාදී අකාසුම් අකරුම් යනාදී බහුවචන පදද සැකසේ. රොයි කීවේ ප්‍රථම පුරුෂ බහුවචන පද. බලාගෙන යමු අපි මුලින් මේ හදන්නේ අතීත ක්‍රියාපදේ හදන්නයි යන්නේ කර ධාතුවේ හැදෙන අතීත ක්‍රියාපද කර ධාතුව ඊට පස්සේ දැන් තියෙන්නේ අයන්නක් මුලට එකතු කරගන්න පුළුවන් නේ මේ අකාරාගමෝ හීයත්තනජ්‍යතන කාලාතිපත්තිසු කාලාතිපත්තිසු කියන සූත්‍රවලින් මුලට අයන්නක් එකතු වෙනවා ධාතුවේ ඊට පස්සේ දැන් තියෙන්නේ කොහමද අකර කියලායි අකර ඊට පස්සේ මේ කර ධාතුවට කාස කියලා ආදේශයක් වෙනවා දැන් අපි කියපු සූත්‍රයෙන් කරත්ත කාසත්තං සූත්‍රයෙන් ඊට පස්සේ දැන් තියෙන්නේ කොහමද අකාස කියලායි බැලුවේ අකාස එතකොට මේ කර ඒ ආදේශය නොකර එක තැනක තියාගන්නා ආදේශය කරලා එක තැනක තියාගන්නවා ඒ නිසා අකර කියලා ආදේශය නොවුණු තැන අකාස කියලා ආදේශය වුණ තැන අපි තියාගන්න ඕන විකල්ප දෙකක් විකල්ප පද දෙකක් හැදෙන්න යන්න. ඒතර එක තැනක අකර අනිත් තැන අකාස. ඊට පස්සේ අපි මේ තැන් දෙකටම ගන්නවා ඕ මෙන්න මේ ප්‍රථම පුරුෂ විභක් ආඛ්‍යාත ප්‍රත්‍ය දෙක ඊ උම් අජතනී ආඛ්‍යාත ප්‍රත්‍ය දෙක මතක ඇති ඊ උම් ඕ ත් ඒ විදිහට ආපු අන්න ඒ ප්‍රත්‍ය වලින් ප්‍රථම පුරුෂයේ යෙදුණු ඊ ප්‍රත්‍යයයි උම් ප්‍රත්‍යයයි අතීතයේ අපි එකෙන් ඒක වචනේ විතරක් දැන් හදන්න යන්නේ ඒ නිසා ඒකම්හි වත්තබ්බේ සූත්‍රයෙන් ඊ යන්න විතරක් ගන්නවා දැන් දෙකටම ඊ යන්න ගන්නවා ඒක වචනේදී ඊ යන්න අරන් ඒ ඊ යන්න කෙටි කරනවා රස්ව කරනවා යදනුප්පන්නා සූත්‍රයෙන් ඒ නිසා දැන් අගට අන්තිමට වෙන්නේ අකාර ධන ඊ අකාස ධන ඊ කියලා හිටින්නේ තැන් දෙකේ ඊට පස්සේ තැන් දෙකේම පූර්වස්වරේ ලොක් කරලා පමුණුවකුවම අකාරි අකාසි කියලා පද දෙකක් එදෙනවා එතකොට හර ධාතුවෙන් අතීත කාල අධ්‍යතනියේදී මේ විදිහේ පද දෙකක් හැදෙනවා අකාරි අකාති තේරුම කලීය ඒක බහුවචනෙත් මේ විදිහටම උම් ප්‍රත්‍ය අරගෙන අර විදිහටම ආදේශය නොකර තියපු තැන අකාර ධන උම් පූර්වතර ලෝපේ කරලා පමනකම අකරුම් කියලා පදයක් එනවා. කාස ආදේශයේ කරපු තැනදී ඒ විදිහටම පූර්වතර ලොප් කරලා පමනකම අකාසුම් කියලා පදයක් එනවා. තේරුම? ඔක්කලාහුය. හරි. ඊට පස්සේ අපි ටිකක් අපි කියාගෙන යමු. ලෝකෝ භවිස්සන්තිං හි උස්සත් ඉති ලෝක ඒව ලෝකෝ භවිස්සන්තිං හි සත් යනු මතු සූත්‍රයේහි වැටේ. කරත්ත සප්පච්චයත් කාහෝ ඉති කරත්ත සප්පච්චයත් කාහෝ යන සූත්‍රයෙන් කරත්ත කාහෝ කර ධාතුවට කාහ ආදේශය වේ. වා විකල්පේන
සස්ස ලෝකෝච
උස්සති ප්‍රත්‍යයේ උස්ස කොටස ලොක් වේ කාහති යනුවෙන් අනාගත පදයක් සැකසේ හරිත්සති ඉතියාදී හරිත්සති යනාදී පදද සැකසේ එතකොට අනාගත කාලපදයේ හදන්නයි යන්නේ කර ධාතුයේ. මේ සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? ඔව්. ප්‍රත්‍ය සහිත කර ධාතුවට කාහ ආදේශයක් වෙනවයි කියන එකයි මේ කියන්නේ. එතනදි මේ සප්පච්චයත් කියන කොටස ගැන විශේෂ කාරණාවක් කියනවා. ඒ ගැන වැඩි විස්තර අපි රූප සිද්ධිය ආදීදී දැනගමු. ඒතර මෙතනදි කියන්නේ තවත් ධාතු වලදී මේ විදිහේ ආදේශ ආදී මේ විදිහේ වෙනස් පද හැදෙනවා. ඒ නිසා තමයි මෙතනදී සප්පච්චයත් කියන කොටස කීවේ කියලා විස්තර කරනවා. ඒව ගැන වැඩි විස්තර පසුව දෙනගම් දැනට අපි බාලාවතාර කියන කොටස විතරක් බලාගෙන යමු. පසුව තත්ත්ව දීපිකාව එහෙම ලැබුණාම ඒ ටික එමීට බලා ගන්න වැඩි විස්තර දැනට ඒ ටික මේ ප්‍රමාණය ඇති. දැන් බාලාවතාර කියන්නේ මෙච්චරයිනේ. ඒ ටික දැනගෙන යමු දැනට වැඩි විස්තර පසුව දෙනගම් නේද? ඒ ටිකක් කියන්න කිව්වොත් ටිකක් වෙලාව යනවා ඒක. ඒ විස්තර කරලා තියෙනවා. අපි දැනට බලාගෙන යමු. කර ධාතුව තියෙනවා. તો අසබ්බ ධාතුක නිසා ඊකාර ආගමයක් වෙනවා. එතකොට මේ ඊකාර ආගමයක් එක්ක එතකොට ඇතැම් තැනකදී මේ මුළු ඊකාරයත් සහිත කර ධාතුවටම කාහ ආදේශයක් ගන්න. අනිත් තැනකදී කෙලින්ම ඊකාරය එකතු කරලා පදයක් හදාගන්නවා. දැන් විකල්ප දෙක. එතකොට ඒ නිසා විකල්ප දෙකක් තියෙනවා. මෙහෙම කරි සහ කාහ. ඊට පස්සේ තැන් දෙකේම අපි ඉස්සති ඉස්සන්ති ආදී ප්‍රත්‍ය අරගෙන තැන් දෙකටම ඉස්සති ඉස්සති කියලා ගන්නවා. එතකොට දැන් තියෙන්නේ කරි දන ඉස්සති කාහ දන ඉස්සති. එතකොට මේ කාහ ආදේශය ගත්ත තැනදී මේ සූත්‍රයෙන්ම උස්ස කොටස ලොක් කරනවා. මෙන්න මේ උස්ස කියන කොටස මේ සූත්‍රයේ බලෙන්ම ලොක් කරනවා. මෙතනදී එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා එක තැනකදී පදේ හැදෙනවා පරිත්තති කියලා, අනිත් තැනදී පදේ හැදෙනවා කාහති කියලා. ඒතර මේ දෙකේම තේරුම එකයි. ඒකයි මතක තියාගන්න තියෙන. දැන් අපිට සමහර තැනක මේක දැක්කට හිතාගන්න බැරි අනාගත කාල ක්‍රියාපදයක්. ඒක උස්ස කොටස නැහෙනි. නමුත් මේක අනාගත කාල ක්‍රියාපදයක් නේ. මේ දෙකේම තේරුම මතු ඔව් අනාගතයේදී කරයි කියන එක. කරන්නේය කියලා අපි කියන්නේ නේද? ඒ අර්ථය. එතකොට ওই විදිහටම වක්ඛති ලච්ඡති ওই විදිහේ පද පදත් හැදෙනවා මේ විදිහටම ටිකක් වෙනස් විදිහේ අනාගත කාලික ක්‍රියාපද වච්ඡති. එතකොට වච්ඡතිනේ වක්ඛති ලච්ඡති ලබයි ලබන්නේ කියන්නේ. අපි ඒවා වැඩි විස්තර පස්සේ කතා කරන්නේ. ඒත් රූප සිද්ධියේදී ඒවා එකින් එක විස්තර කියනවා. ඒ තැන්වලදී බලාගන්න වැඩි විස්තර. එතකොට මෙන්න මේ විදිහේ පද හැදෙනවායි කියලා කියනවා. එතකොට ඔන්න තනු ආදී ධාතු ගණය අවසන් වෙනවා. හරි. තව මොනවා හෝ ගැටු තියෙද මේ ටිකේ කියපු ටිකේ? තව එක ධාතු ගණයක් තියෙනවා අපි ඒකත් ඉවර කරමු නේද? කයිති ඒ ඉතින් කලින් කතා කරලා තියෙන ධාතු ගණයක් ඒ නිසා ඒකත් අපිට කතා කරන්න පුළුවන්. මේ සූත්‍රේ නේ එදෙන උත්තරණ කියලා තියෙන්නේ. කියනම් මතක විදියට මේකෙන්මයි ලොක් කරන්නේ මේ සූත්‍රයෙන්. ජදනුප්පන්නා එකෙන් නෙවෙයි. වැරදි. මේවත් ඉතින් වැරදිලා තියෙන දැන් නේ. ඒක මේ සූත්‍රයෙන්මයි ඉස්සකොටස ලොක් වෙන්නේ. හරි, අපි ඊළඟ සූත්‍රයට යමු. ඊළඟ ධාතු ගණයේට ආඛ්‍යාත ඛණ්ඩේ ආඛ්‍යාත ඛණ්ඩයේ චුරාදී චුරාදී ඝන ධාතු කියනු ලැබෙත්. චුර හේයේ චුර ධාතුව සොරකම් කිරීමෙහි වැටේ. කාරිතානි ඉති ඒව කාරිතානි යනුද මත් සූත්‍රයේහි යෙදේ. චුරාදිතෝ නේ නය යනු ප්‍රතිවිධාන සූත්‍රයි. එතකොට මේකේ චුරාදිතෝ කියන්නේ එක පදයක්, නේනයා කියන්නේ එක පදයක්. එතකොට පද දෙකයි මේකෙත්. මේකට එතකොට අර කාරිතානි කියන පද, එතකොට භාවී කම්මනි කියන පද, හතරි කියන පද එකතු කරගෙන සූත්‍රයේ වෘත්තිය අපි සූත්‍රයේ අර්ථය අපි ඉස්සරලා කියාගමු. චුරාදිතෝ චුරාදී ධාතු ගණය කෙරෙන් පරව කත්තරි කර්තෘකාරකෛහි භාවේ කම්මනිච භාවකාරකෛහිද කර්මකාරකෛහිද නේනයා නේ ප්‍රත්‍ය ණය ප්‍රත්‍ය යන ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙති. කාරිතානි ඔහු කාරිත යන නම් ඇත්තාහුද වෙති. හරි, අපි එතකොට මේකේ වෘත්තියක් කියාගමු. චුරාදීහි චුර ආදී ධාතුන් කෙරෙන් පරව නේ නයා විකරණා හොಂತಿ. විකරණ වූ මේ ණය ප්‍රත්‍යෝ වෙති. තේ සංඛාරිත සංඥාච ඕන්ත කාරිත සංඥාවද වේ. න ලෝකෝ බුද්ධි අනුබන්ධ නකාර ලෝපය වෘතිය යනාදිය සිදුවේ. චෝරේති ඉති ආදී චෝරේති යනාදී පද සැකසේ. බලාගෙන යමවා. මේ ටික අපි කලින් කතා කරලා තියෙනවා නේද? චුර ධාතුවෙන් පස්සේ චුර තෙයියේ ධාතුව ධාතුවෙන් පස්සේ නේ ප්‍රත්‍ය ණය ප්‍රත්‍ය කියන විකරණ ප්‍රත්‍ය දෙකක් තියෙනවා. නේ ප්‍රත්‍යයි ණය ප්‍රත්‍යයි. මේ දෙකේම වෘද්ධිය සඳහා තමයි හල් නකාරය. ඒතකොට ධාතුවට ඇත්තටම එකතු වෙන්නේ ඒ අය කියන කොටස් දෙක. ඒ නිසා අපි ඒ ධාතුවේ අග ඉවත් කරලා අපි මේ විදිහට ඉස්සල්ලාම ගමුකෝ. හල් නයන්නයි ඒ යන්නයි වෙන් කරගෙන මේ විදිහට තැන් දෙකේ ලියා ගන්නවා. චෝර ධන ම් ඒ චෝර ධන ම් අය. ඊට පස්සේ මෙතන මේ ධාතු අන්ත ආකාරය ලොක් කරලා පසුව තියෙන. ඊට කලින් මේක වෘද්ධිය කළා කරන්න ඕන නේ නේද? චුර ධාතුව මේ ණය ප්‍රත්‍ය දෙක මේ චුර ධාතුවේ මුල තියෙන ස්වරය වෘද්ධි කරනවා. එතකොට චෝ කාර්යයක් වෙනවා. චු කියලා තියෙන එක උයන්න ඕ කාර්යයක් වුණාම චෝ. චුර කියන එක වෘද්ධි වුණාම චෝර වෙනවා. පැහැදිලි නේ? මොකක් හෝ ගැටලුවක් තියෙනම් අහන්න ඕන. උයන්නට ඕ යන්නක් නේ. පැහැදිලි නේ? උයන්න වෘද්ධි වෙදී ඕ යන්නක් වෙනවා. මොකද මේවා අනුබන්ධ නකාර නිසා. මේ ණයනෝ එකතු වෙන නිසා. එතකොට උයන්න ඕයන්නක් නා චෝර කියලා දැන් හිතනවා. එතකොට තැන් දෙක චෝර චෝර කියලා තියෙනවා. ඊට පස්සේ නේ ණය කියන තැන් දෙක ඒ දෙකේ ලියා ගන්නවා. චෝර ධන නේ චෝර ධන ණය. ඒ දෙකේ හල් ණයන්න වෙන් කර ගන්නවා. චෝර ධන ම් ඒ චෝර ධන ම් අය. චෝර කියන එකේ පදේ ධාතු අන්තය ලොප් කරලා ඒ යන්නට එකතු කරනවා චෝරේ. අර ඒ විදිහටම අය කියන එකට එකතු වුණාම චෝරය. එතන අංග දෙකක් හැදෙනවා චෝරේ සහ චෝරය. අංග දෙක. ඒ අංග දෙකට ඉතින් තී අන්තී කියන පද එකතු කරගන්නවා. අපි තී අන්න විතරක් එකතු කරගන්න පද හදා ගන්නවා. චෝරේ ධනති චෝරය ධනති චෝරේති චෝරයති. මේවා කලින් කරලා තියෙන නිසා හුරු වෙයි නේද? පළවෙනි පොතේ මේ තියෙන්නේ. එතකොට මේකේ වෘද්ධිය වෙනම පෙන්වනවා නම් ඉතින් වඩා හොඳ විතර ටිකක් අපහැදිලි තියෙන විදිය. තමන් ඉතින් පද හදාද්දි මීට වඩා අපහැදිලිව පද හදා ගන්න. මේ වෘද්ධියම පෙන්වන විදිය. නේද? එහෙනම් ඔන්න ධාතු ඝන සියල්ලම අවසන්. නේද? ධාතු ඝන ටික කතා කරලා ඉවරයි. අපිට එතකොට ඊළඟ දවසේදී ආඛ්‍යාත පාණ්ඩය අවසන් කරන්න පුළුවන්. අපි එදාට ටිකක් කල් ඇතුව පටන් ගත්තොත් මොකද ඊළඟ ඉරිදාට? ඉදිරියේදී ටිකක් කාලේ අඩුකමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කටයුතු කීපයකුත් දීලා තියෙන නිසා එකට දොරහමාරු මෙතන වාත ඉවර කමන්නේ යට මොකද එකට ගම් කර මේ පදේ හැදු මේ පද හැදු මේ විදිය ගැන මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට හම් බලන්න. කාට හරි ප්‍රශ්නයක් තියෙනම් දැන් අනිත් අයට ප්‍රශ්න නැති වුණාට කමන්නේ නැහැ. සමන්ට තියෙනම් අහන්න ඕනේ නේද? දැන් අනිත් අයට නැති වුණාට නේද? ගැලවෙන හරි. එතකොට මං හිතන්නේ ගැටලුවක් නැතුව ඒක. නේද? අපි එහෙමනම් යමු බලන්න රූප සිද්ධිය පොඩ්ඩක් අහගෙන කියන්නේ කියලා බලලා ඉන්න මේ. ඒ විස්තර ටික ඊළඟ දවසේ බලමු නේද? ටිකක් බලාගෙන අපි ආඛ්‍යාත කාණ්ඩේ සාරාංශයක් යනවා ඊළඟ දවසේ ඉක්මනට පිරිසකින් ඉදාට ප්‍රශ්න අහනවා ඒ නිසා ඒ ආඛ්‍යාත කොටස ටිකක් බලාගෙන ඉන්න. ඒ ටිකක් මෙයා කරලා අපි කිතක කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කිතක පාඩමක් පටන් ගන්න අදහසක් තියෙනවා. මේ ටික ඒ නිසා හොඳට මේ මේකේ සූත්‍ර ඔක්කොම මතක තිබීම කෙසේ වෙතත් අඩුම අර නාමාඛ්‍යාත වර්ණ කිල්ලමත් බලලා ඒකෙන් ටිකක් පොඩ්ඩක් හුරු කරලා තියාගන්න. ක්‍රියාපද යෙදෙන විදිහ නේද? එහෙමනම් අද දවසෙත් අපි ප්‍රෙස් කරගත් සෑම සතර ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලය කරන්න උපකාර කරපු සෑම සියලු දෙනෙකුටම මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු දෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක් වේවා කියලා වෙන මොනවද වෙනත්කම් එහෙම වෙන්න ඕන යෝජනා චෝදනා නේද? ඉක්මනට දැන් ඉතින් පොතේ භාගයකටත් වඩා ඉවර වෙලා නේද? මොනහරි යෝජනා එහෙම තියෙනා මතක් කරන්න, මොනහරි නොතේරෙන තැන් තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් නොතේරෙන තැන් තියෙනවා නම් වෙනත්කම් වෙන්න ඕන නම් මොකුත් නැත්ද එහෙම? හොඳටම තේරෙනවා එහෙනම්? තියෙනා යෝජනාවක් කරන්න තියෙන යෝජනාව නේද? මොන හරි අපහැදිලි තැන් තියෙනවා යම් කිසියක් මොකක්ද යස්සන්නේ යෝජනාවක් නැහැ.